නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩවාසය කරන අවස්ථාවේදී දේශනා කරපු සූත්‍රයක් වශයෙන් මේක හඳුන ගන්න පුළුවන්. ඉතින් අපි කෙටියෙන් පොඩ්ඩක් මේ අතීතය මතක් කරගත්තොත්, එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේත් අනිකුත් මහරහතන් වහන්සේලාත් ඒ වගේම අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාත් බොහෝ පිරිසක් මිගාර මාතු ප්‍රාසාදය ඇසුරු කරගෙන වැඩවාසය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ දකිනවා මේ අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රධාන මහරහතන් වහන්සේලා ඒ වගේ මේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා බොහොම උනන්දුවෙන් ඒ භාවනා උපදෙස් දෙනවා, ගුරුහරුකම් දෙනවා. ඉතින් ඒවා අහන, ඒවා පිළිපදින ඒ නවක භික්ෂුන් වහන්සේලාත් ටික ටික තමන්ගේ භාවනාව දියුණු කරගන්නවා, තමන්ගේ ප්‍රතිපදාව දියුණු කරගෙන යනවා. ඉතින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා වස්තුම් මාසයේ අවසානයේදී වෙනත් ස්ථානයකට හෝ එහෙමත් නැත්නම් චාරිකාවේ හැසිරෙන්නේ නැතිව ඒ මිගාර මාතු ප්‍රාසාදයේම තවදුරටත් වැඩවාසය කරමින් තවත් මාසයක් හිම ස්ථානෙම වැඩවාසය කරන්න. ඉතින් මේ ආරංචියේ පැතිරෙනවා. ඊට පස්සේ අර ප්‍රධාන ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා, ගුරු ස්වාමින් වහන්සේලා, අර නවක ස්වාමින් වහන්සේලාට තවදුරටත් ගුරුහරුකම් දෙමින්, උපදෙස් දෙමින්, අවවාද දෙමින් ඒ ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් නවක ස්වාමින් වහන්සේලා තවත් බොහොම උත්සාහයෙන් භාවනා කටයුතු වල නිරත වෙමින් ප්‍රතිපදාවේ හැසිරෙමින් මගඵල සාක්ෂාත් කරගන්න උත්සාහන්ත වෙනවා. දැන් මේ විදිහට ඒ මාසයත් ඉක්ම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු පිරිස ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා ඒ මිගාර මාතු ප්‍රාසාදයෙන් එළියට ඇවිල්ලා බොහොම එලි මහනේ සුවසේ සන්ධ්‍යා කාලයේ මේ හඳ පායලා තියෙන අවස්ථාවක තමයි රැස් වෙලා ඉන්නේ. ඉතින් බොහොම සෞන්දර්යාත්මක දර්ශනයක් විදිහට අපිට ඉතින් හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බලනවා මේ භික්ෂු පිරිස දිහා. උන්වහන්සේගේ බුදු නුවණ මෙහෙවලා ඒ භික්ෂු පිරිස දිහා බලනවා. ඉතින් එතකොට දකිනවා මේ භික්ෂුන් වහන්සේලා බොහොම සීලවන්තයි. ඒ වගේමයි ප්‍රතිපදාවට බොහොම ගෞරවයෙන් ඒ ප්‍රතිපදාවේ පූර්ණ වශයෙන්ම නිරත වෙනවා. අවංකවම නිරත වෙනවා. ඒ වගේමයි මේ පිරිසේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා, අනාගාමි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා, සකදාගාමි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා, සෝවාන් වෙච්ච සෝතාපන්න ආර්යයන් වහන්සේලාත් වැඩ සිටිනවා. ඒ වගේමයි තවත් පිරිසක් ඒ මගඵල සාක්ෂාත් කිරීම සඳහා උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා මේ බඳු භික්ෂු පිරිසක් දකින්න ලැබීම භාග්යක් වශයෙන්. ඒ වගේම මේ බඳු භික්ෂු පිරිසකට යම් කිසි කෙනෙක් යම් හෝ සුළු හෝ දෙයක් පරිත්‍යාග කරනවා නම්, පූජා කරනවා නම් එය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරනවා. ඊට අමතරව මෙම සූත්‍රයේ අන්තර්ගත වෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේලා පරිහරණය කරමින් හිටිය කමඨහන් ගැන, නැත්නම් වඩමින් හිටිය භාවනාව ගැන, උන්වහන්සේලාගේ හිත කොයි කොයි මට්ටම් වලට පත් වෙලා තිබුණාද කියන එක ගැන මේ සූත්‍රයේ සඳහනක් එනවා. ඉතින් එතෙන්දී සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේලා අතර ඇතැම් පිරිසක් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරමින් වැඩවාසය කරනවා. තවත් පිරිසක් සම්‍යප්ප්‍රධාන දිනු කරමින් වැඩවාසය කරනවා. තවත් පිරිසක් ඉද්ධිපාද ධර්මයන් දිනු කරගන්නවා. තවත් පිරිසක් ඉන්ද්‍රිය ධර්ම දිනු කරනවා. තවත් පිරිසක් බල ධර්ම දිනු කරනවා. තවත් පිරිසක් බොජ්ජංග ධර්ම දිනු කරනවා. තවත් පිරිසක් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩවලු. ඒ කියන්නේ අපි අහලා තියෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරගෙන යනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඒ කොටස් අවස්ථානුකූලව එහෙමත් නැත්නම් ක්‍රමානුකූලව දිනු කරමින් වැඩි දියුණු කරමින් වැඩවාසය කරනවා. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර භාවනාවන් දිනු කරනවා. ඊළඟට තවත් පිරිසක් අසුභ කර්මස්ථානයේ වඩනවා. තවත් පිරිසක් අනිත්‍ය සංඥාව වඩනවා. තවත් පිරිසක් ආනාපාන සතිය වඩනවා. ඉතින් මේ විදිහට මේ පරිශදයේ දකින බුදුරජාණන් වහන්සේ මේ සියලුම දෙනාට තවදුරටත් යහපත සලසන්න, ඒ අයගේ අභිවෘද්ධිය පිණිස ඒ අයට තවත් අවබෝධය වැඩි කරන්න මේ ආනාපාන සතිය දේශනා කරනවා. දැන් වෙනත් තැන්වල එමත්තම් වෙනත් කෙනෙක් පෙන්වන ආනාපාන සතියක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ බුදුනුවණකින් දැකලා වෙනමම ක්‍රමවේදයක් විදිහට මේ ආනාපාන සතිය ඉදිරිපත් කරනවා. වෙනත් සූත්‍රවල අන්තර්ගත වෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ වහන්සේ ඔය ආයශ්‍රතුන් වහන්සේ කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා එක එක ක්‍රම ඉදිරිපත් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා ඒ තරම්ම අනුමත කරන්නේ නැතිව මෙම ක්‍රමය ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ ආනාපාන සති සූත්‍රයේ අන්තර්ගත වෙන ක්‍රමය තවත් බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේ හැමත් අන්තර්ගත වෙන්නේ මේ ක්‍රමයමයි. එතකොට මෙම ක්‍රමේ මුල කොටස කායानुපස්සනාව වශයෙන්ුත් දෙවෙනි කොටස වේදනානුපස්සනාව වශයෙන්ුත් තුන්වෙනි කොටස චිත්තානුපස්සනාව වශයෙන්ුත් හතරවෙනි කොටස ධම්මානුපස්සනාව වශයෙන්ුත් ඉදිරිපත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්සි කෙනෙක් මේ තමන් වහන්සේ දේශනා කරන මේ ක්‍රමයට මේ 16 ආකාරයෙන් නැත්නම් මේ පියවර 16න් ආනාපාන සතිය ප්‍රගුණ කරන්න උත්සාහවන්ත වෙනවා නම් එයාට පුළුවන් වෙනවා කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන්ම ආනාපාන සතිය මූලික කරගෙන ආනාපාන සතිය පාදක කරගෙන දියුණු කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට සතර සතිපට්ඨාන ධර්මයන් ක්‍රමානුකූලව දියුණු කරා නම් බොජ්ජංග ධර්මය 7 දියුණු කරගන්නත් පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට බොජ්ජංග ධර්ම 7 නිවරදිව පරිපූර්ණේ කරා නම් විඥා විමුක්ති කියලා සඳහන් කරන ඒ මාර්ගඵල ප්‍රතිවේද කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කොටස් වල තමයි දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ. අපි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන ආකාරය මේ ආනාපාන සති සූත්‍රයේ මුල් කරගෙන දැනටමත් සාකච්ඡා කළා. ඊට පස්සේ කායानुපස්සනාවෙන් බොජ්ජංග ධර්ම දියුණු වෙන ආකාරය, වේදනානුපස්සනාවෙන් බොජ්ජංග ධර්ම දියුණු වෙන ආකාරය, චිත්තානුපස්සනාවෙන් බොජ්ජංග ධර්ම දියුණු වෙන ආකාරයත් අපි සාකච්ඡා කළා. දැන් එතකොට අපිට ඉතිරිලා තියෙනවා ධම්මානුපස්සනාවෙන් කොහොමද බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියලා ටිකක් සාකච්ඡා කරන්න. දැන් අපි පොඩ්ඩක් අපේ මේ රූප සටහනට පොඩ්ඩක් පිවිසුනොත් දැන් මේ පිංගුතුන්ට පේනවා මෙතන කායानुපස්සනාවෙන් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. වේදනානුපස්සනාවනොත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. චිත්තානුපස්සනාවනොත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ධම්මානුපස්සනාවනොත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ඒ වගේමයි අපි ධම්මානුපස්සනා කොටස විස්තර කරද්දී මතක් කළා මේ ධම්මානුපස්සනා කොටසට විශේෂයෙන්ම විපස්සනා පුහුණු වීම හතරක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේමයි ඒ පුහුණු වීම හතර, එහෙමත් නැත්නම් ඒ සම්මර්ෂණ හතර කායानुපස්සනා කොටසටත් දැන් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්, වේදනානුපස්සනා කොටසටත් දැන් පාවිච්චි කරන්න පුළුවන්, චිත්තානුපස්සනා කොටසටත් පාවිච්චි කරන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් රූපස්කන්ධය මූලික කරගෙනත් පාවිච්චි කරන්න පුළුවන්, වේදනාස්කන්ධය මූලික කරගෙනත් පාවිච්චි කරන්න පුළුවන්, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය මුල් කරගෙනත් මේ අනුපස්සනා හතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ දේශනා කරන ධම්මානුපස්සනාව, එහෙමත් නැත්නම් මේ සම්මර්ෂණ හතර මේ කොටස් සියල්ලටම ප්‍රොදී කියන්න පුළුවන්. ඉතින් එතකොට අපි මුලදී ක්‍රමානුකූලව සතිය තහවුරු කරගන්න, සතිය දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ සම්පජඤ්ඤය දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒ සඳහා අපි හිතමු කායानुපස්සනාව පාදක කරගන්නවා. අපිට හැබැයි මේ වෙලාවේදී ඒ තරම්ම සමහර විට මේ විපස්සනාවක් ගැන ගැඹුරු අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. ඊට පස්සේ අපි වේදනානුපස්සනාවට පිවිසෙනවා. එතෙන්දිත් අපේ කයේ පහළ වෙන විවිධාකාර සුව වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් හඳුන ගන්නවා. හිතෙත් පහළ වෙන ඒ බඳුම වේදනාවන් හඳුන ගන්නවා. ඉතින් ඒවා හඳුන ගනිමින් ඒවට ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව අපි දිගට ඉන්නකොට ඔන්න ඒවත් තැම්පත් වෙන්න ගන්නවා. අපිට එතෙන්දෙත් සමහර විට ඒ තරම්ම විපස්සනාව ගැන ලොකු අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න කෙනෙක් චිත්තානුපස්සනාවට පිවිසෙනවා. එතකොට එයා මේ හිතේ පැනනගින විවිධ සිතුවිලි සම්බන්ධයෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒවත් අතහරින්න උත්සාහන්ත වෙනවා. ඒවා ගැනත් යම්කිසි වැටහීමක් ඇති කර ගන්නවා. දැන් මේ හරියට එනකොට ටිකක් විපස්සනාව ගැන කෙනෙකුට වැටහීමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒවා අතහරිමින් ඒවට අනුග්‍රහ කරන්නේ නැතිව ඒ සිතුවිලි යන්න ඉඩ හරිමින් ඒවෙන් යමක් අවබෝධ කරගනිමින් වාසය කරද්දී අන්න හිතේ නිදහසක් හිතේ සංසිඳීමක් උපාදාන වලින් තොර අවස්ථාවක් අත්දැකීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අවධියකට පත් වුණාට පස්සේ දැන් ඉතින් ඒ తත්වය ආරක්ෂා කරන්න නැත්නම් ඒ తත්වය තව තව වර්ධනය කරන්න විපස්සනාව පාදක කරගන්න පුළුවන් විපස්සනා යොදා ගන්න පුළුවන්. අන්න ඒක තමයි ඇත්තම ධම්මානුපස්සනාවේදී හොඳට විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ කායනුපස්සනාවට නැවතත් යෝගාවචරයට පිවිසිලා ඒ කායනුපස්සනාවට දැන් විපස්සනාව යොදමින් කායනුපස්සනාව මූලික කරගෙන විපස්සනාව වඩමින් තමන්ගේ නුවණ දියුණු කරගන්න පුළුවන්. ඊළඟට වේදනානුපස්සනාවට පිවිසිලා වේදනානුපස්සනාව තවදුරටත් දියුණු කරමින් ඒකේ විපස්සනාව වඩමින් වාසය කරන්න පුළුවන්. චිත්තානුපස්සනාවට නැවතත් පිවිසිලා ඒ චිත්තානුපස්සනාවේදීත් තවදුරටත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම දියුණු කර කර ওই විදිහට ඒ විපස්සනාව දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට බැලුවම දැන් තමයි යෝගාවචරය හොඳට හරියට කියනවා නිකන් පදන් වෙලා ඉන්නේ මේ භාවනාවේ. මොකද එයාට දැන් තමයි පරිචයක් තියෙන්නේ මේ අනුපස්සන හතර ගැනම. ඊට පස්සේ දැන් එයාට යම් වැටහීමක් තියෙනවා මේ කොහොමද කාය අනුපස්සනාවෙන් බොජ්ජංග දියුණු වුනේ, වේදනා අනුපස්සනාවෙන් කොහොමද බොජ්ජංග දියුණු වුනේ, චිත්තානුපස්සනාවෙන් බොජ්ජංග දියුණුනේ කොහොමද කියලා දැන් වැටහීමක් තියෙනවා. දැන් අපි බලමු ධම්මානුපස්සනාවනොත් කොහොමද මේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ කියලා. දැන් බොජ්ජංග ධර්ම දියුණු වෙද්දී බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරන ආකාරයට ඒවයි යම්කිසි ක්‍රමානුකූල පෙළ ගැස්මක් තියෙනවා. ඒවයි ඒක එහෙම් මෙහෙම් දියුණු වෙනව නෙමෙයි. ඒක ක්‍රමානුකූල පෙළ ගැස්මක් තියෙනවා. පටන් ගන්න තියෙන්නේ සති සම්බොජ්ජංගේ. එතකොට සති සම්බොජ්ජංගය බොජ්ජංග ධර්මයක් වශයෙන් වැඩෙන්නේ නැතිව ඒකේ ආරම්භයක් මූලාරම්භයක් සිද්ධ වෙන්නේ නැතිව ධම්මවිචේ සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ නැහැ. ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩන්න උත්සාහවන්ත නොවි විරිය සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ නැහැ. විරිය සම්බොජ්ජංගය ක්‍රමානුකූලව සකස් කරගන්නේ නැතුව පීති සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ නැහැ. පීති සම්බොජ්ජංගය ක්‍රමානුකූලව සකස් නොවි පස්සද්ධි සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ නැහැ. පස්සද්ධි සම්බොජ්ජංගයක් ක්‍රමානුකූලව සකස් නොවි සමාධියක් දියුණු වෙන්නේ නැහැ. සමාධිය ක්‍රමානුකූලව සකස් වුණා නම් අන්න උපේක්ෂාවට යන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ක්‍රමානුකූල පෙළ ගැස්මක් මේ බොජ්ජංග ධර්ම හතේ තියෙනවා කියලා හඳුනගන්න පුළුවන්. දැන් අපි ධම්මානුපස්සනා කොටස විස්තර කරන්න නැවතත් අපි ඒ ධම්මානුපස්සනා කොටසට ඇතුළත් කරලා තියෙන ඒ අනිච්චානුපස්සී කියන අනුපස්සනාව, විරාගානුපස්සී කියන අනුපස්සනාව, නිරෝධානුපස්සී කියන අනුපස්සනාව, ඊළඟට පටිනිස්සග්ගානුපස්සී කියන අනුපස්සනාව අපි දැන් යොදලා බලමු කාය අනුපස්සනාවට. නැත්නම් අපේ කයට රූපස්කන්ධයට යොදලා බලමු කොහොමද මේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියලා. දැන් හිතමු අපි කෙනෙක් ආනාපාන සතියම වඩනවා. එයාට දැන් හුස්ම රැල්ල හොඳට ප්‍රකට වෙනවා. දැන් ඒ හුස්ම රැල්ලේ ගති ලක්ෂණත් එයාට දැන් පේනවා. එයාගේ හිත හොඳට දැන් මේ හුස්ම රැල්ල තුල තැම්පත් වෙලා තියෙනවා. නැත්තම් හිත ඒ හුස්ම රැල්ලත් එක්කම ඉන්නවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් සාධාරණ වශයෙන් දැන් ඔන්න සති සම්බොජ්ජංගයක් ආරම්භ කරලා තියෙනවා. ඒකයි කියන්නේ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. දැන් ඔන්න සතිය හොඳට තහවුරු වෙලා තියෙනවා. ස්ථාවර වෙලා තියෙනවා. එහාට මෙහාට යන්නේ නැහැ. සතියේ දුර්වල වීමක් වෙන්නේ නැහැ. අතීතයට අනාගතයට වෙන වෙන අරමුණු වලට හිත පනින්නේ නැහැ. දැන් මේ පැමිණෙන ආශ්වාසයේ සිහිය පවත්වන්න පුළුවන්. පිටවෙන ප්‍රශ්වාසයේ සිහිය පවත්වන්න පුළුවන්. හරි තවත් දුරටත් යනකොට යා ඒක ගැන විමසලා බලනවා. දැන් එතකොට අර හුස්ම කියන ආකල්පය අයින් වෙලා නැත්නම් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන ආකල්පය අයින් වෙලා සමහර විට මේ හුස්මේ තියෙන බොහොම සියුම් ගති ලක්ෂණ යාට මතුවලා පේන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්න අපි මුලදිනන් තිබුණේ ඔන්න මම ආශ්වාස කරනවා මම ප්‍රශ්වාස කරනවා වගේ ආකල්පයක්. නමුත් ඒවා දැන් ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ඊළඟට අපිපත් වුණා දැන් ආශ්වාසයක් සිද්ධවෙනවා ප්‍රශ්වාසයක් සිද්ධවෙනවා කියන මට්ටමට. ඒකත් හොඳට බලාගෙන ඉන්නකොට දැන් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන එකත් අයින් වෙලා දැන් මේකේ උණුසුමක් තියෙනවා, සිසිලසක් තියෙනවා, එහෙම නැත්නම් මේකේ චලනයක් තියෙනවා, ඇතුල් පැත්තට චලනයක් තියෙනවා, පිටපැත්තට චලනයක් තියෙනවා, එහෙමත් නැත්නම් මේ ආශ්වාසයේ යම්කිසි ඇතිල්වීමක් ස්පර්ශයක් තියෙනවා, ප්‍රශ්වාසයේ යම්කිසි ඇතිල්වීමක් ස්පර්ශයක් තියෙනවා, එහෙමත් නැත්නම් මේවයේ යම්කිසි තදවීමක් නැත්තම් බොහොම මෘදු ගතියක් තියෙනවා. මේ වගේ ඉතාම සියුම් මන්දමින් කෙනෙකුට 12 ලක්ෂණ වැටහෙන්න පුළුවන්. මේ ආස්වාස ප්‍රසවාසයම පාදක කරගෙන. ඒතර මෙන්න මේ වගේ මට්ටමකදී තමයි ඇත්තටම අපිට කියන්න පුළුවන් පිරිසුදුව දැන් මෙයා මේ ආනාපාන සතියෙම පාදක කරගෙන අර මූලික සූක්ෂම මට්ටමකට යාගේ හිත ගත්තා කියලා. දැන් ආශ්වාසය අනිත්‍යයි ප්‍රශ්වාසය අනිත්‍යයි කියලා මට්ටමක් ගත්තොත් ඒකේ තරම් නිවැරදි විපස්සනාවක් නෙමෙයි. නමුත් මෙතෙන්දී අපි ඊට එහාට යන්න වෙනවා. ඊට සූක්ෂම මට්ටමකට එන්න වෙනවා. ඒ තමයි ආශ්වාස ප්‍රශ්වාස කියන සංකල්ප මේ මට්ටම අභිබවා ඊට පස්සේ අපිට හම්බෙන ඊට වඩා සූක්ෂම සාමාන්‍යයෙන් කියනවා නම් තින් පරමාර්ථ මට්ටමකින් දැන් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට එයාට තේරෙනවා දැන් මෙතන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන එක යා වෙනුවට එයාට දැන් තේරෙනවා මෙතන චලන රාශියක්. මෙතන උණුසුම් වීම, සිසිල් වීම, එහෙම නැත්නම් ඇතිල් වීම, ස්පර්ශයන්. ඉතින් මෙන්න මේ වගේ බොහොම සූක්ෂම මට්ටමකින් තමයි දැන් එයාට වැටහෙන්නේ. දැන් ඒකවත් දිහා හොඳට නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඔන්න දැන් එයාට තේරෙනවා දැන් මේ දේවල් බොහොම ක්ෂණිකව ඇතිලන් තෙලා යනවා. අපි හිතමු උණුසුමක් ශනිකව පටන් ගත්තා ශනිකවම නැති වෙලා ගියා. සිසසක් ඒ වගේමයි ශනිකව පටන් ගත්තා ශනිකව නැති වෙලා ගියා. නැත්නම් යම් චලනයක් ශනිකව පටන් ගත්තා ශනිකව නැති වෙලා ගියා. එහෙමත් නැත්නම් යම් ඇතිල්ලීමක් ස්පර්ශයක් ශනිකව පටන් ගත්තා ශනිකව නැති වෙලා ගියා. දැන් හොඳට මේ විදිහට අවධානය යොමු කරගෙන ඉන්න දැන් එතකොට එයාට තේරෙනවා මේ ක්‍රියාදාමය තුල අනිත්‍යත්වය ප්‍රකට වෙන්න යට ගන්නවා. මොකද මේ සංසිද්ධිය සිදුවීමේදී ඇත්තටම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියක් අපි හඳුනා ගැනීමේදී අර බොහොම සියුම් පරමාර්ථ මට්ටමකට යනකොට එතන මේ ධාතු රාශියක් තියෙන්නේ. ඒ ධාතුන් ස්ථාවරව තියෙන දේවල් නෙමෙයි, බොහොම ඉක්මනටම ඇතිලා නැතිලා යනවා. ඒ වගේම ආශ්වාසය කියන එක අපි දැන් හඳුනාගන්නේ මේ එක දිගට තියෙන එකක් වශයෙන් නෙමෙයි, ඒවැත් නිකන් සමහරට කෑලි කෑලි කොටස් වලට කැඩිලා තියෙන මට්ටමකට සමහරට යෝගාචරයට හඳුන ගන්න පුළුවන්. ඉතින් එතකොට අර ඒ ඒක කොටසක එක එක කොටසක තියෙන ෂණභංගුර භාවය සමහරට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු කෙනෙක් වේදනානුපස්සනාව පැත්තෙන් කියනවා නම් මේ බලනවා නම් අපි හිතමු යා ඒ කයේ යම් යම් වේදනාවන් හට අරගෙන තියෙනවා. ඉතින් එයා ඒ වේදනාවන්ට අවධානය යොමු කරගෙන වාසය කරනවා. ඉතින් එතකොට ඒ වේදනාවනුත් සමහර විට තව තව සියුම් කුඩා කුඩා වේදනාවන් වලට බෙදිලා යනවා. ඉතින් ඒකත් දැන් යෝගාවචරයට පේනවා. එයාට ඒකත් ඒක යාට දැනෙනවා. ඉතින් කුඩා කුඩා ඒ සූක්ෂම වේදනාවන් දැන් එයා නිරීක්ෂණය කරමින් වාසය කරනවා. එතකොට ඒ කුඩා කුඩා වේදනාවන් ඇතිලා නැතිලා යනවා. එතකොට මෙන්න මේ අන්දමින් යම් කෙනෙක් නිරීක්ෂණය කරනවා නම් අනිච්චානුපස්සී අසසිසාමිති සික්ඛති කියන මට්ටමට එයාට ළඟා වෙන්න පුළුවන්. එතකොට මේ මට්ටමේදී ඇත්තටම දැන් සති සම්බොජ්ජංගේ තහවුරු වෙලා ඉවරයි. මොකද ඒ කුඩා කුඩා අපිටම ආශ්වාස ප්‍රශ්වාසයක් අපි මේ වචනේම දැනට පාවිච්චි කරමු. ඒ කුඩා කුඩා ආශ්වාස ප්‍රශ්වාසයක් එයාට හොඳට දැනගන්න පුළුවන්. ඒක යම් කිසි චලන රාශියක්. එහෙම නැත්නම් උණුසුම් වීම රාශියක්, සිසිල් වීම රාශියක්, ඇතිල් වීම රාශියක්, කම්පණය වීම රාශියක්. වශයෙන් එයාට දැනගන්න පුළුවන් ඒ එක එකක් ගන්න යාගේ හිත හොඳට හිතන ඉන්නවා. ආය අතීතෙට පයින්නේ අනාගතෙට පයින්නේ සැක පහල කරන්නේ මොකක්වත් නැහැ. හොඳට මේ පැමිණෙන දේ තුල අවධානෙන් ඉන්නවා. සතිය හොඳට තහවුරුලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙයාට පෙනෙන්නේ ඇත්තටම මේවැය තියෙන ෂණභංගුර භාවය, අනිත්‍ය ස්වභාවය, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. හැබැයි ඒක පෙනෙන්න නම් සතිය තහවුරුලා තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ සති සම්බොජ්ජංගයක් මෙතෙන්දී තහවුරුලා තිබීම අවශ්‍යයි. සති සම්බොජ්ජංගය ওই විදිහට වැඩෙනවා නම් ඇත්තටම ඒ සතිමත් වෙච්ච අරමුණ අපිට ආස්වාස ප්‍රසාසය ඒක ගැන දැන් එයා හොඳට සෙවිල්ලෙන් බලාගෙන ඉන්නවා. එතකොට තමයි මේකේ මේ අනිත්‍යත්වයත් ඇත්තටම ප්‍රකට වෙන්නේ. ඉතින් මේ අනිත්‍යත්වය ප්‍රකට වෙනවා කියන්නේම ප්‍රඥාවක්. ඒතොර එතන තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගයක්. ඒ කියන්නේ දැන් නිකාං ඔහේ ආස්වාස ප්‍රසාසයක් උඩ මතු පිට ඉන්නව නෙමෙයි. ඒක ගැන හොඳට සූක්ෂමව බලනවා. එතකොට ඔන්න වෙන්වෙන් වෙලා පේනවා. ඒකේ 12 ලක්ෂණ යා හඳුනා ගන්නවා. ඉතින් මේ කියන්නේම ධම්මවිචය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ඒ සතිමත් වෙච්ච අරමුණම හොඳට සූක්ෂමව බලනවා. අන්න එතකොට ඒකේ ගති ලක්ෂණ පේනවා. ඊට පස්සේ තවදුරටත් බලාගෙන ඉන්නකොට ඒකේ තියෙන අනිත්‍යත්වයක් පේනවා. බොහොම ඉක්මනට ඇති වෙලා නැති වෙලා යන ආකාරයත් එයාට දැනෙනවා. එතකොට අනිත්‍යානුපස්සනාවක් එයාට තේරෙනවා, වැඩෙනවා. ධම්මානුපස්සනාවේ කොටසක් එයාට වැඩෙනවා. ඒ කියන්නේ ධම්මවිචය දැන් ප්‍රඥාව පැත්තකට සැහැණ දුරට දියුණු වෙලා. අනිත්‍ය අනිත්‍යත්වයේ පිළිබඳ ප්‍රඥාවක්, විපස්සනා නුවණක් දැන් ඒ යෝගාවචරය ඇතුළේ දියුණු වෙනවා. දැන් හිතමු අපි මේක කරගෙන යන්න, ඇත්තටම ඉතින් සැහැණ මේ තත්ත්වයේ සූක්ෂම පාත්තන්න අවශ්‍යයි. මේ සඳහා යම් වීරයක් අවශ්‍යයි. මොකද එකපාර්ට සමාවට මේක පේන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නිකන් ඔහේ ලාවට පේන්නේ, අපිට ඒ තරම් දෙයක් වටහා ගන්න බෑ. නමුත් තව තව සියුම බලන්න බලන්න තමයි ඇත්තටම අර කිව්වා වගේ විස්තර පේන්න ගන්න. ඉතින් ඒ සඳහා වීරයක් අවශ්‍යයි. එමෙ නැත්තම් සියුම් සියුම් වේදනා නම් දැනෙන්නේ, වේදනාවන් පස්සනා කොටස නම් තමයි පරිහරණය කරන්න. එතනදිත් සෑහෙන වීරයක් අවශ්‍යයි. ඒ දැනෙන සියුම් කුඩා වේදනාවන් එතන එතන හොඳින් දැනගන්න. ඉතින් ඒකට හිත උනන්දු කරන්න අවශ්‍යයි. හිත බැහැ කියලා කියද්දි නැවතත් උත්සාහවත් කරලා ගන්න අවශ්‍යයි. ඉතින් අන්න ඒ සඳහා වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට වීර සම්මුඤ්ඤංගයක් වැඩෙනවා. දැන් මේ කටයුතු සාර්ථක වෙන දැන් ඔන්න මේ කුඩා කුඩා දේවල් වල ඒ අනිත්‍යත්වය ප්‍රකට වෙන්න ගන්නවා. ඒක රූප කර්මස්ථානයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියේ සූක්ෂම මට්ටමක් වශයෙන් දැනෙන ධාතු ස්වභාවයක් වෙන්න පුළුවන්. මත්තම් වේදනා ස්වභාවයක් වෙන්න පුළුවන්. මත් නැත්තම් අපිට ඕන චිත්තානුපසනාව පැත්තෙනුත් මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් හිත දිහා බලාගෙන ඉන්නවා. එතකොටත් ඔන්න හිතට යම් යම් සිතුවිලි එනවා. දැන් මුලදී නම් ඒවා අපි හිතමු මගේ සිතුවිලි කරගත්තා. ඉතින් එතකොට තාම යා විපස්සනාවට පිවිසලා නැහැ. නමුත් ඒ මමත්වයක් අයින් කළා. මෙතන මේ හේතුන් නිසා පහළ වෙන සිත්චිත්ත ස්වභාවයන් කියලා තේරුම් අරගනිමින් යම් යම් සිතුවිලි ස්වභාවයන් යම් යම් සංස්කාරයන් කියලා තේරුම් ගනිමින් යා ඒ දිහා බලාගෙන ඉන්නවා නම් ඒ යම් සංස්කාරයක් යම් සිතුවිල්ලක් හිතට ඉදිරිපත් වෙලා ඊට පස්සේ අපි ඒක ගැන දැනුවත් වෙලා ඉදිරිපත් වෙනවත් එක්කම දැනුවත් වෙලා ඒක සුළු මොහොතක් පැවතිලා ඒ ගැනත් දැනුවත් වෙලා ඊට පස්සේ ඉක්මනට මේක නැති වෙලා යන ආකාරයත් කෙනෙකුට දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සංස්කාර ධර්මයන් සිතුවිලි මූලික කරගෙනත් එතකොට කෙනෙකුට ඒවැයි අනිත්‍යත්වය ප්‍රකට කර ගන්න පුළුවන්. දැන් එතෙන්දී උනත් හොඳට මේ පැමිණෙන ඕනම සිතුවිල්ලක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ එකක්වත් මග හරව ගන්න නැතුව සෑහෙන සතිමත් භාවයක් පාදක කරගෙන තමයි මේ එන සිතුවිලි දැනගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සතිය හොඳට තහවුරුලා තියෙන්න ඕනේ. සම්පජඤ්ඤය හොඳට තියෙන්න ඕනේ මේවා වෙන්වෙන් වශයෙන් දේරුම් ගන්න. ඉතින් එතකොට ඒ කියන්නේ ධම්මවිචේ සකස් වෙලා තියෙන්න ඕනේ. ඊට ධම්මවිචේ විදිහට සකස් වෙමින් යනකොට දැන් මේ එක එක සිතුවිල්ලක තියෙන ඒ ෂණ බංගුර භාවය, ඇතිලා නැතිලා යන ස්වභාවය, ඒවැය තියෙන අනිත්‍යත්වය ප්‍රකට වෙන්න එක පැත්තකින් කියනවා නම් දැන් ධම්මවිචය අර විපස්සනා නුවණක් පැත්තට අපිව අරගෙන යනවා. ඒ වගේමයි මේ කටයුත්තත් ඉතින් වීරයෙන් කරන්න ඕනේ. අපි ඕන්ට වඩා වීරයක් යොදලත් බෑ. වීරයක් නොයදා මේ කටයුත්ත කරන්නත් බෑ. දැන් මෙහෙම කටයුතු කරද්දී ඇත්තටම රූප කර්මස්ථානයේ වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, මේ හිත වෙන්න පුළුවන්, චිත්ත කර්මස්ථානයේ වෙන්න පුළුවන්. මේ කොයි මට්ටමේදී වුණත් යම්සි කෙනෙක් හොඳට අනිත්‍යත්වය ප්‍රකට කර ගන්නවා නම්, ඒවැය තියෙන සමුදය වය ප්‍රකට කර ගන්නවා නම්, එතුලින්ම එයා තුල මේ සතුටක් ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ධම්මපදයේ එනවා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්සි කෙනෙක් මේ උද්‍යබ්භයානුපස්සනාව දියුණු කරනවා නම්, ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා නම්, ඕනම සංස්කාර ධර්මයක එයා තුල එක්තරා අන්දමක අමානුෂික වූ සතුටක් පහළ වෙනවා කියලා. මොකද මේ දකින්නේ තමන්ගෙම හිත දිහා, තමන්ගෙම කය දිහා, තමන්ගෙම කයේ පහළ වෙන වේදනාවන්, හිතේ පහළ වෙන වේදනාවන් දිහා. නැත්තම් ඒතර මේ වෙනත් අතකින් කියනවා නම් මේ කය බිඳිලා යන ආකාරයේ දිහා, හිත බිඳිලා යන ආකාරයේ දිහා, වේදනාවන් බිඳිලා යන ආකාරයේ දිහා බලන්නේ. ඉතින් එතකොට එහෙම දෙයක් බලද්දි කෙනෙක්ගේ හිතේ පහළ වෙන ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ විශේෂණයකින් ප්‍රදාන කරන එක නිකන් හරි අමානුෂික ප්‍රීතියක් එතන තියෙනවා. අමානුෂී රති හෝති පස්සතෝ උදයබ්බයන් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් එයා වෙනත් ආකල්පයකින් මේ දැන් දහම ප්‍රගුණ කරනවා. මේ ටික ටික සංසාර බිය දකිමින් තේරුම් ගනිමින් මේ කය පිළිබඳව අවබෝධයක් ඇති කර ගනිමින්, වේදනාවන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගනිමින්, හිත පිළිබඳව අවබෝධයක් ඇති කර ගනිමින් එයා දැන් වාසය කරනවා. ඉතින් වාසය කරද්දී මේ දේවල් වලම අනිත්‍යත්වය ප්‍රකට වෙනවා. ඇති වෙන නැති ස්වභාවය දිගටම පේන්න ගන්නවා, වැටහෙන්න ගන්නවා. ඉතින් මේ වැටහීමම යම් සතුටක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් හිතේ ඇති කර ගන්නවා. ඇති කරනවා. ඉතින් එතකොට අන්න අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති. මේ පීති සම්බොජ්ජංගයකට දැන් අවස්ථාව තියෙනවා. දැන් කටයුත්ත සාර්ථකයි, හොඳට ඉන්ද්‍රිය ධර්ම සම වෙලා තියෙනවා, කටයුත්ත නිවැරදිව සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ කටයුත්තේ සාර්ථකත්වය නිසාම, යම් නුවණක් අවදි වීම නිසාම මේ දේවල් වල තියෙන අනිත්‍යත්වය ඇස්පනා පිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ වීම නිසාම අන්න ප්‍රීතියක් පහළ වෙනවා, නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මේ විදිහට ඉදිරියට යන්න යන්න ඊට පස්සේ දැන් අමුතුවෙන් දැන් කෙලෙස් පහළ වෙන්න කිසිම හැකියාවක් නැහැ. මොකද දැන් මේ බොජ්ජංග ධර්ම ප්‍රබල වෙගෙන එන්නේ. නීවරණ වලට ඉඩක් නැහැ. එතකොට තමයි අන්න දැන් කය තැම්පත් වෙලා, හිත තැම්පත් වෙලා කායික මානසික සුවයක්, සැහැල්ලුවක් කෙනෙක් අත්දකින්නේ. පස්සද්ධි සම්බොජ්ජංගය දැන් ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කය බොහෝම සුවපත් වීමක්, හිත සුවපත් වීමක්, සැහැල්ලු වීමක්, එහෙමත් නැත්නම් කායික මානසික සහනයක්, සුවයක් යෝගාවචරය අත්දකිනවා. පස්සද්ධි සම්බොජ්ජංගය දැන් මේ කටයුත්ත හරහා එයා භුක්ති විඳිනවා, දියුණු කරනවා. දැන් එතකොට මේ තාම ප්‍රකට කරගන්නේ අනිත්‍යත්වය. අනිත්‍ය ස්වභාවය තමයි මේ දකිමින් වාසය කරන්නේ. ඉතින් ඒක පාදක වෙනවා අර විදිහට ඒ අනිකු සම්බොජ්ජංගයන්ට අවස්ථාව සලසලා දෙන්න. දැන් එක අතින් ගත්තොත් අනිත්‍යත්වය කියන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේම වර්ධනයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක වැඩෙනකොට අනිත් ඒවා දැන් පොඩ පොඩ ඉස්සරහට එනවා. දැන් අපි හිතමු මේ කටයුත්ත හොඳට කරන්න නම් එතන හොඳ සමාධියක් අවශ්‍යයි. ක්ෂණික සමාධියක් අවශ්‍යයි. අපි හිතමු යම් සිතුවිල්ලක් පහළනකොට ඒක ගැන දැනගන්න ඕනේ. ඊළඟ සිතුවිල්ල පහළනකොට ඒක ගැන දැනගන්න ඕනේ. නැත්නම් අපි වේදනා අනුපස්සනාවෙන් නම් යන්නේ යම් තැනක වේදනාව පහළනකොට ඔන්න එතනට හරියටම හිත යොමු කරලා ඒක ගැන දැනගන්න ඕනේ. ඊළඟ වෙනත් තැනක නම් යම් වේදනාවක් පහළෙන එතනට යොහුසුලුව අවධානය යොමු කරලා ඒක ගැන දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමු රූප කර්මස්ථානයේ පැත්තෙන් නම් යන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ ඒක තව තව සියුම් වෙන මට්ටම්වලදීත් එතන හොඳට සිහිය පවත්වමින් ඒක ගැන දැනගන්න අවශ්‍යයි. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන්නේ සමාධිමත් භාවය. අපිට කියන්න පුළුවන් ක්ණික සමාධියක් කියලා, ෂණිකව එතන පහළ වෙන සමාධියක් කියලා. එතකොට මේ සමාධි සම්බොජ්ජංගේ ඒ අවස්ථාවේ ඔන්න දියුණු වෙනවා. දැන් මේවා ඔක්කොම දැන් ටික ටික වර්ධනය වෙන්න සමහර විට දැන් ඉතින් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. දැන් හොඳට වැඩේ සාර්ථකයි. හොඳට දැන් හිත විසින්ම මේ කටයුත්තේ නිරත වෙනවා. අපිට තියෙන දැන් මේ පද්ධතිය වෙන්නේ ඩැහැරලා බලාගෙන ඉන්නයි. ඉතින් එතකොට තමයි අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් දිනු වෙන්නේ. ඒ කියන්නේ මුලදී ඇත්තටම ලොකුවට උපේක්ෂාවට තැනක් නැහැ. මොකද අපි තාම සකස් කරගනිමින් යන්නේ, පද්ධතිය හරියට සුසර කරමින් ඉන්නේ. ඊට පස්සේ ඔන්න සියල්ල සාර්ථකව සිද්ධ වෙනකොට දැන් ඉතින් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. දැන් වෙන දෙයට වෙන්න ඉඩහැරලා, හිතට වැඩේ කරන්න ඉඩහැරලා අපි පැත්තකට වෙන්නයි තියෙන්නේ. දැන් ඔන්න උපේක්ෂා සම්බොජ්ජංගය මේ අනිච්චානුපස්සී කියන කොටසදී දිනු වෙනවා. දැන් අපි දැන් අනිත් පැත්තකට ආවොත් ඊළඟ කොටසට ආවොත් ධම්මානුපස්සනාවේ විරාගානුපස්සී අසසීසාමිත සික්ඛති කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟ කොටස දේශනා කරලා තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් මේ අනිත්‍යත්වයේ දකිමින් වාසය කරන්න එයා තුල ප්‍රඥාවක් තමයි වැඩෙන්නේ. විශේෂයෙන්ම ධම්මවිචය තව තව දිනු වෙමින් ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව වැඩෙනවා නම්, එහෙමත් නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් දිනු වෙනවා නම්, ඒබඳු හිතක විරාගයක්, එපාවීමක්, නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ධර්මතාවක් කියලා. ඒක අනිවාර්යෙන් පහළ විය යුතුයි කියලා අපිට චේතනාවක්වත් පහළ කරගන්න අවශ්‍ය නැහැ කියලා දේශනා කරනවා. මේ කියන්නේ අපි අමුතුවෙන් මගේ හිතේ නිබ්බිදාවක් පහළ වේවා, මගේ හිතේ අවබෝධයක් ඇති වේවා, එහෙම නැත්නම් එපා වීමක් සිදු වේවා, විරාගයක් පහළ වේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක්වත් චේතනාවක්වත් අවශ්‍ය නැහැ කියලා කියනවා. මොකද ප්‍රඥාව ඇති වෙනවා නම්, කෙනෙකුට ඇත්ත ඇත්තටියෙන් තේරෙනවා නම්, ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන්, ධර්මතාවක් වශයෙන් නිබ්බිදාවක් විරාගයක් පහළ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ චේතනාකරණීය සූත්‍රයේදීම දේශනා කරනවා. ඒ නිසා දැන් මේ අනිත්‍යත්වය දකිමින් වාසය කරනකොට ඒක විරාගයකට හැරීම ධර්මතාවක්. දැන් 아무තෙන් යෝගාවචරයට කරන දෙයක් නෑ එතන. එයාට තියෙන්නේ මේ අනිත්‍යත්වය දකිමින් වාසය කරන්න. ඒ වාසය කිරීම ටික ටික වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් ඒ වාසය කිරීම තුලින් නොවන දියුණු වෙන්න මේ මුළු පංචඋපාදානස්කන්ධයන්ගේම තියෙන අනිත්‍යත්වය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න. එතකොට අන්න මේ මුළු පද්ධතියම තමයි දැන් යෝගාවචරයට එපා වෙන්නේ. එපා වෙන්නේ කියන්නේ මේ හිස අත බැඳගෙන අඬනවා කියන එක නෙමෙයි. එතන තියෙන්නේ එක්තරා අන්දමක හිත ඒවැයෙන් මෑත් වීමක්. දැන් මේ දේවල් ගැන කලින් තරම් ලොකු ඇලීමක් බැඳීමක් නැහැ. ඒවා පැත්තකින් තියලා බලන්න පුළුවන් ගතිය. තව වර්ධනය වෙලා. අන්න මේ විරාගානුපස්සේ කියන කොටස ඊළඟට දැන් මේ ධම්මානුපස්සනාදී විස්තර වෙනවා. දැන් ඒකට එන්න කොහොමත් බෑ අර අනිත්‍යත්වය හොඳට ප්‍රකට නොවි. මොකද ඒ අනිත්‍යත්වයේම යක්තරාන්දමක තව වර්ධනය වෙච්ච මට්ටමක් දියුණු මට්ටමක් ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉතින් මේ විරාගය පහළ වෙන්නේ. ඒතොර ඒ මට්ටමේදී ඇත්තටම අර සති සම්බොජ්ජංගය පැවැත්විය යුතුයි කියන එක තේරෙනවා ඉතින්. මොකද මේ ආපු ගමනේ සති සම්බොජ්ජංගය තියෙනවා. ඊට පස්සේ ඒක තුලින් තමයි ඊට පස්සේ අපි ඔන්න එක එක ධර්මතාවක් නැත්නම් එක එක සංස්කාර ධර්මයක් අර කලින් විස්තර කළා වගේ සූක්ෂමව දැනගත්තේ. එතනින් ඒව කරන්න ඔන්න වීර්යයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක දැනගනිමින් යද්දී ඔන්න ප්‍රීතියක් පහළ වුණා. ඊට පස්සේ දැන් ඕක තව දිගට දැන් කරගෙන කරගෙන යන්න යන්න සමහර විට දැන් ඔන්න යෝගාවචරයට අර මුල් මුල් ඒවා ඒ තරම්ම දැනෙන්නේ නැහැ. දැන් ඉක්මනටම හිත උපේක්ෂාවට යනවා. කලින් නම් උපේක්ෂාව පහළ වෙන්න වෙලා ගියා. දැන් හැබැයි මේ භාවනාව ප්‍රගුණ කරන්න හිත ඉක්මනටම උපේක්ෂාවට යනවා. දැන් පද්ධතිය ඉක්මනටම සුසර වෙනවා. කලින් වගේ හුඟක් අපි අත දාන්න අවශ්‍ය නැහැ, මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. මේ භාවනාව මේ මට්ටමට ඉක්මනටමපත් වෙනවා. ඉතින් එතකොට දැන් උපේක්ෂාව තමයි හොඳට දියුණු වෙගෙන යන්නේ. ඉතින් එතෙන්දී ඇත්තම යෝගාචරයට ඒ තරම්ම කරන්න දෙයක් නැහැ. යා මේ පද්ධතිය දිහා දැන් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. එතන තියෙන එක්තරා අන්දමකින් අනිත් පැත්තට කියනවා නම් දැන් විරාගයකුත් තියෙනවා. දැන් වෙන දේට ඉඩ හැරලා යා බලාගෙන ඉන්නවා. ඒ පැමිණෙන අපි හිතමු කායික වශයෙන් දැනෙනවා නම් රූප වශයෙන් දැනෙනවා නම් යම් කිසි දෙයක් තදවීමක්, රළුවීමක්, කුණුසුමක්, සිසිලසක්, චලනේ වීමක්, කම්පණේ වීමක් මේ ඕනම දෙයක් දිහා යාට විරාගයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඒවා ගැන ඕන්ට වඩා ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒවායේ අනිත්‍යත්වයක් දක ගනිමින් ඒ කියන්නේ යම්සි විරාගයක ආකල්පයකින් බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු යම්සි වේදනාවන් පහළ වෙනවා. ඒවා ගැනත් ඉස්සරනම් ඔන්න සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් ඉතින් ඒක අල්ල ගන්නවා, ඒකට තව තව ආසාවන් ඇති කර ගන්නවා, ඒක මගේ කියා ගන්නවා. එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් දැන් එහෙම දෙයක් නැහැ. ඕනම වේදනාවක් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ ඕනම වේදනාවක් දිහාත් දැන් නිකන් මගේ නෙමෙයි වගේ බලා ගන්න පුළුවන්. ඒවට විශේෂ ඇලීමක් බැඳීමක් ගැටීමක් නැහැ. ඒවා කෙරෙහි තියෙන එක්තරා අන්දමක විරාගී හැඟීමක්. ඒතර විරාගානුපස්සනාව එක්තරා අන්දමකට කියනවා නම් අර යම් මට්ටමක පරිණත වීමක් යෝගාචරය තුළ පෙන්වුම් කරනවා. හිතෙත් අපි හිතමු හිතෙත් යම් යම් සිතුවිලි පහළ වෙනවා. කලින් සමහර විට හිතේ පෙළඹීමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු හිතේ පහළ වෙච්ච රාගසිතුවිල්ලක් ඒකට යන්න ඉඩ හරින් නැතිව ඒක ටිකක් රස විඳින්න හිතේ පෙළඹීමක් තියෙන්න පුළුවන්. මොකද තාම හිත කාමච්ඡන්දයට යම් ඇල්මක් තියෙනවා. ඒකෙන් රස විඳීමක් භුක්ති විඳින්න රස විඳින්න උත්සාහන්ත වෙනවා. නමුත් අනිත්‍යත්වය ප්‍රකට වෙන්න මේවා තියෙන ෂණබංගුරභාවය ප්‍රකට වෙන්න එතකොට එයාට අර ඒවා ඔස්සේ යනවා වෙනුවට විරාගීව ඒවා කෙරෙහිත් වාසය කරන්න අන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට යෝගාවචරයා දැන් ඇත්තටම යම් පමණක පරිණත භාවයක්, උපේක්ෂාවට මුල් තැන දීමක්, දේවල් අල්ලා ගන්න නැතුව, උපාදාන කරන්න නැතුව වාසය කරන පැත්තට බරවීමක් තමයි දැන් පොඩ පොඩ සිද්ධ වෙන්නේ. දැන් මේක තවදුරටත් ඉතින් කුළු ගන්නන්න පුළුවන් නිරෝධානුපසනාවක් කියන කොටසින්. ඒ කියන්නේ දේවල් වල ඇති වෙන පක්ෂය, සමුදේ පක්ෂය වෙනුවට වැය වෙන පක්ෂය, නිරුද්ධ වෙන පක්ෂය කෙනෙකුට දකින්න පුළුවන්. අපි රූප කර්මස්ථානයක් පැත්තෙන් කිව්වොත් ඒකේ අපිටම තදවීමක්, රළුවීමක්, උණුසුම්වීමක්, සිසිල්වීමක් මේ හැම දෙයකම ඒක අවසන් වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි, වැය වෙලා යන හැටි බලාගෙන ඉන්න පුළුවන්. නැත්නම් වේදනාවක් ගැන කිව්වොත් සැප වේදනාවක ඒක හට ගන්න ආකාරය නෙමෙයි මේක ඉවර වෙන ආකාරය, අවසන් වෙන ආකාරය බලාගෙන ඉන්න පුළුවන්. අපි තුමු දුක් වේදනාවක් වුණත් ඒක හට ගන්න පැත්තට වඩා ඒක අවසන් වෙන හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන්. නිරුද්ධ වෙලා යන හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන්. හිතෙත් යම් යම් සිතුවිලි පහළ වෙනකොට ඒ සිතුවිලිත් හිත අතහැරලා යන හැටි, නිකන් බොඳ වෙලා යන හැටි, ඒවා නිකන් ඒවා පාට මැකිලා යන හැටි කෙනෙකුට බලාගෙන ඉන්න පුළුවන්. ඒතර මෙතෙන්දී ඇත්තට මේ නිරෝධය තමයි අපි නැත්නම් නිරුද්ධ වීමට තමයි මූලිකත්වයේ දුන්නේ. දැන් මේක කරන්න කරන්න ඇත්තටම හිත දේවල් ඇසුරු කරනවා වෙනුවට ඇසුරු නොකරන මට්ටමට තමයි වැඩියෙන් නඹරුවක් දක්වන්නේ. අපි අර මතක් කරගත්ත චිත්තානුපස්සනාවේ තියෙන විමෝචයං චිත්තං අසසිසාමිති සික්ඛති කියන කොටස දැන් තව හොඳට කෙනෙකුට තහවුරු වෙනවා. මොකද හිත නිදහසේ කිසිවක් ඇසුරු නොකර, උපාදාන නොකර, කිසිවක එල්බගන්නේ නැතිව, අල්ලගන්නේ නැතිව ඉන්න තමයි දැන් පොඩ පොඩ උත්සාහවත් වෙන්නේ. ඉතින් එතකොට ඒ යමක් ඇවිල්ලා නැති වුණා, හැබැයි නැති වුණාට පස්සේ ඔන්න සමහර විට මොකක්වත් අලුතෙන් ආවේ නැහැ. හිත ගිහින් අලුතෙන් එකක් අල්ලගත්තේ නැහැ. එතන තියෙනවා යම් කිසි හිස් ස්වභාවයක්. එතන තියෙනවා යම් කිසි ශූන්‍ය ස්වභාවයක්. එතන තියෙනවා සංස්කාර ධර්මවල යම් අන්දමක සංසිඳීමක්. ඒතර ඔන්නය සංසිඳීම, ඔන්නය ශූන්‍ය ස්වභාවය, ඔන්නය හිස් ස්වභාවය, ඔන්නය නිරෝධය කෙනෙක් ටික ටික පුරුදු කරනවා නම් අන්න නිරෝධානුපස්සනාවේ ප්‍රතිඵලයක් කෙනෙකුට භුක්ති විඳින්න පුළුවන්. ඒ කියන්නේ නිරෝධයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. දැන් අලුතෙන් සංස්කාර හටගන්නේ නැහැ. හටගත් සංස්කාරයන් අවසන් වෙලා, ඒවා නිරුද්ධ වෙලා, අලුත් සංස්කාරයන්ගේ හට ගැනීමක් දැන් මේ හිත ගිහින් අල්ලන්නේ නැහැ. මේ එදී ඕන තරම් සංස්කාර හට ගන්න පුළුවන් හිතර, නමුත් ඒවැ උමනාවක් නැහැ. හිත ඒවා කෙරෙහි තියෙන්නේ උපේක්ෂාවක්. හිත ඒවා කෙරෙහි දක්වන්නේ විරාගයක්. ඒ නිසා මේ හිත කැමති නිරෝධය තුල ඉන්න, හිත කැමති නිදහසේ ඉන්න, හිත කැමති අර සංස්කාරයන්ගෙන් අයින් වෙලා ඉන්න, හිත කැමති ඊටම ආවේනික යාගෙම නිදහසක භුක්ති විඳින්න. ඉතින් මෙතන තියෙන හරියට නිකන් ගෙදරාව වගේ වැඩක්. ඒ කියන්නේ මෙතෙක් අපි ගෙදරින් අයින් වෙලා ලෝකේ වටේ යමින්, ලෝකේ තියෙන විචිත්‍රත්වය බලමින්, වටපිට අත ගගා බලමින්, ඒවා රස විඳිමින් අපි වාසය කළා. ඊට පස්සේ ඔන්න අපි හිතමු අපිට ගෙදර එන්න හිතුණා, ඔන්න ගෙදර ආවා. ඉතින් ගෙදර අපි හිතමු ඔන්න දැන් ඔක්කොම තියෙනවා. ගෙදර අවශ්‍ය කරන මුදල් හදල් තියෙනවා. අපි හිතමු මෙහෙම උදාහරණයක් විදිහට ගෙදරට වමනා කරන මුදල් හදල් තියෙනවා, යාන වාහන තියෙනවා, කෑම බීම තියෙනවා. ඉතින් ඉන්න කට්ටියත් බොහොම සතුටින් ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් ආයි කොහෙවත් යන්න දෙයක් නැහැ. ගෙදරටම වෙලා ඉන්න පුළුවන්. ඔන්න ඒ වගේ අපේ හිතත් මේ සතුට හොය හොයා ලෝකේ වටේ ඇවිද්දා, බාහිරේ ඇවිද්දා. නමුත් දැන් මේ අවබෝධයක් ඇති වෙනවා මේ එළිය සතුට නැහැ කියලා. නැත්තම් එළිය තියෙන්නේ අනිත්‍යත්වයක් කියලා. ඒ නිසාම තියෙන දුකක් කියලා. ඒ වගේම මේවා කොයිතරම් ෂණ භංගුරද කියලා, ඒ නිසාම කොයිතරම්නම් අනාත්මද කියලා. තමන්ගේ වසඟේ පාත්වන්න බැරිද කියලා. ඉතින් එතකොට ඒවා අතහැරලා දැන් එහෙමනම් නැවත ගෙදරට තමයි හිතෙන්නේ. අර බුදුරජාන් වහන්සේ දේශනා කරන පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විපමුත්තං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි. ඉතින් අර බාහිර තියෙන උපක්ලේශ වලින් හිත නිදහස් වුණාම එතකොට නැවතත් මේ ප්‍රභාෂර හිත, මේ පිරිසුදු හිත අපිට අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒක කාටත් උරුම වෙච්ච හිතක්. ඒක මේ එක්තරා මේ වර්ගයකට, එක්තරා ජාතියකට, එක්තරා ආගමික පිරිසකට පමණක් සීමා වෙච්ච හිතක් නෙමෙයි. ඒක මේ මුළු මනුෂ්‍ය වර්ගයාටම උරුම වෙච්ච ස්වභාවයක්. කාටත් උරුම වෙච්ච ස්වභාවයක්. ඉතින් අපිට තියෙන්නේ ඒ බුද්ධ වචනය විශ්වාස කළා, ඒ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරන්න. එහෙමනම් අනිවාර්යයෙන්ම નિરાයාසයෙන් හිතේ තියෙන ඒ පිරිසුදු බව, નિરાයාසයෙන් හිතේ තියෙන ඒ කිසිවක් උපාදාන නොකරන ස්වභාවය, નિરાයාසයෙන් හිතේ තියෙන ඒ නිදහස
භුක්ති විඳ ගන්න කෙනෙකුට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒවා තමයි අත්‍තර මේ දැන් ටික ටික තහවුරු කරන්නේ බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග ධර්මවල දැන් එන්නේ ටිකක් අර ප්‍රඥාවත් පාදක කරගෙන උපේක්ෂාවක් අත්දගින මට්ටමට. ඉතින් මේවට පසු කාලයේ වචන එකතු කරලා තියෙනවා සංඛාර උපේක්ඛාව ආරමේ කියලා. කෙසේ නමුත් මේ සංස්කාරයන් තියෙනවා නමුත් ඒවා කෙරෙහි දක්වන්නේ එක්තරා අන්දමක විරාගී ආකල්පයක්. සංස්කාරයන් තියෙන්න පුළුවන් නමුත් ඒවා දැන් නිරුද්ධ වෙලා ඒවා අලුතෙන් එන සංස්කාර අල්ල ගන්න හිතට උවමනාවක් නැහැ. ඒවා අත්දකින්න කියලා හිතට දැන් උවමනාවක් නැහැ. හිත කැමති එයාගේ පාඩුවේ ඉන්න. තමන්ගේ නිදහස භුක්ති විඳින්න. දැන් මේ මට්ටමේදී ඇත්තටම හිතට හුරු වෙන්නේ අතහැරීමක්. මොකද අපේ සාමාන්‍යයෙන් නම් තියෙන්නේ අල්ල ගැනීමක්, උපාදාන කිරීමක්. රූපයක් දැක්කත් අල්ල ගන්න කැමති. ලස්සන රූපයක් නම් ඔන්න ඉතින් ඒක රස විඳින්න කැමති. ඒක දිහා ඔන්න ටිකක් හැරිලා බලනවා. තව තව විස්තර බලන්න උත්සාහන්ත වෙනවා. මොකද බොහොම ප්‍රියමනාපයි. ඉතින් එතකොට ඔන්න ඇතම් කෙනෙක් තමන්ගේ දුරකථනයේ පාවිච්චි කළ ඡාය රූපයකුත් ගන්නවා. මොකද මේ රූපෙට ඇලෙන ගතිය, ඒකට බැඳෙන ගතිය, ඒක රස විඳින ගතිය, ඒක අනිත් අයටත් කියාපාන ගතිය, තව තව ඒක මගේ කරගන්න දඟලන දැඟල ඉල්ල තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් වේදනාවක් ආවත් සැප වේදනාවක් නම් ඒක ඉතින් තව තව වර්ධනය කරගන්න දරන උත්සාහය, ඒක මගේ කරගන්න දරන උත්සාහය, ඒක තමන් වෙත රඳවා ගන්න දරන උත්සාහය, ඒකෙන් කෙනෙක් මමෙක් මවා ගන්න කියාපාන්න දරන උත්සාහය තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊළඟට හිතට එන සිතුවිලිත් අපි ඉතින් ඔක්කොම මගේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ හිත මගේ, ඒ එන සිතුවිලිත් මගේ. ඒ නිසා මම එන හැම සිතුවිල්ලකටම බැඳිලා ඉන්නවා, වග කියනවා. ඒවා අනුව මං ක්‍රියාත්මක වෙනවා. ඔන්න වගේ වැරදි ආකල්පයක් තමයි අපි ගාව තියෙන්නේ. නමුත් දැන් විපස්සනාවක් වඩද්දී යෝගාචරයේ තේරුම් ගන්නවා මේ සිතුවිලි කියන්නේ මේ පාර යන මිනිස්සු වගේ. අපිට ඒගොල්ලන්ට අඬ ගහලා කන්න බොන්න දෙන්න තරම් යන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඒගොල්ලන්ට යන්න ඉඩ හරින්න. ඒගොල්ලෝ සමහරට ඉතින් අපේ ගෙදර දිහා බලලා යාවි. සමහර විට දොරටත් තට්ටු කරලා යාවි. නමුත් ඉතින් අපි ගෙට වද්ද ගන්න නැත්තම්, වැද්ද ගන්නේ නැත්තම්, කන්න බොන්න දෙන්නේ නැත්තම්, තේපැන් සංග්‍රහ පවත්වන්නේ නැත්තම්, ඉතින් ඒගොල්ලෝ ඉක්මනටම යනවා. ඒ වගේ තමයි අපේ හිතත්. දැන් අපි තේරුම් ගන්නවා මේ හිතේ තියෙන දැනුවත් බව කියන එක හිතට ආවෙනික ලක්ෂණයක්. හිතේ එන සිතුවිලි කියන ඒවා මේවා නිකන් හරියට නිකන් ආගන්තුකයෝ වගේ. ඒවා මේ හිතට අයිති දේවල් නෙමෙයි. හිතට තියෙන්නේ ස්වභාවයෙන් තියෙන දැනුවත් බවක්, සරල નિરાයාස සතිමත් බවක්. ඒ මිසක් මේ එළියෙන් එන රාග ద్వේෂ මෝහ සිතුවිලි හිතට අයිති දේවල් නෙමෙයි. ඒ වගේමයි ඒකේ අනිත් පැත්තේ එන නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි, ඔය වගේ අනිකුත් අපි සාමාන්‍යයෙන් කියන කුසල පැත්තේ තියෙන සිතුවිලි, ඒකත් මේ හිතේ දේවල් නෙමෙයි. ඒවත් මේ ආගන්තුක දේවල්. දැන් ඉතින් යෝගාවචරය පිවිසෙන්නේ වෙනමම පැත්තකට. එයාට දැන් කුසල් පැත්තෙන් ආවත් අකුසල් පැත්තෙන් ආවත් ඒවා හුදෙක් සංස්කාර ධර්මයන් පමණයි. ඉතින් එයා මේ හිත දියුණු කරන්නේ උපරිම මට්ටමේ කුසල් සිතක් වර්ධනය කරමින් නෙමෙයි. ඒ වෙනුවට ඒ කියන්නේ මෛත්‍රියම වර්ධනය කරමින්, කරුණාම වර්ධනය කරමින්, මුදිතාම වර්ධනය කරමින්, නැත්නම් ශ්‍රද්ධාම වර්ධනය කරමින්, පරිත්‍යාගම වර්ධනය කරමින්, එහෙම පැත්තක් නෙමෙයි දැන් යෝගාවචරයේ හඳුනගන්නේ. ඒවැයේ තියෙන අනිත්‍යත්වය දකිමින්, ඒවා කෙරෙහි විරාගයක් අත්දකිමින්, ඒවත් අතහැරලා හිතට ආවේනික, හිතට උරුම වෙච්ච, හිතේ ස්වභාවයෙන්ම තියෙන ඒ සරල දැනුවත් බව පාදක කරගෙන තමයි දැන් යෝගාවචරයේ ඉදිරියට යන්නේ. ඉතින් එතකොට එයා ඒබඳු දැනුවත් බවක්, ඒබඳු සරල සතිමත් බවක්, ඒබඳු නිරෝධයක්, අත්හැරීමක් පවත්වන්න නම් ඇත්තම අලුතෙන් එන දේවල් අත්හරිනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මොකද අලුතෙන් එන ඕනම දෙයක් හිතට අවශ්‍ය දේවල් නෙමෙයි, නැත්නම් හිතේ දේවල් නෙමෙයි. බාහිරින් එන දේවල්. ඒ ඔක්කොම ආගන්තුක දේවල්. අපි තුමු රූපයක් දැක්කත් ඒකත් ආගන්තුකයි. වේදනාවක් ආවත් ඒකත් ආගන්තුකයි. හිතේ යම් සිතුවිල්ලක් පහළ වුණත් ඒකත් ආගන්තුකයි. එහෙම වෙනත් වචන වලින් කියනවා නම් අර බොහොම ශූන්‍ය ස්වභාවයක තිබිලා ඔන්න එතන යම්කිසි රූප ධර්මයක් පහළ වෙනවා. ඊටසේ ඒක අවසන් වෙලා යනවා. නැවතත් ශුන්‍යත්වයකට තමයිපත් වෙන්නේ. ශුන්‍යත්වයක තිබිලා ඔන්න යම් වේදනාවක් පහළ වෙනවා. ඒ පිළිබඳව යම් දැනුවත් බවක් ඇති වෙනවා. ඊට පස්සේ අරක නැති වුණාට පස්සේ නැවතත් ඒ සරල ශුන්‍යත්වයට තමයි හිතපත් වෙන්නේ. ඊට පස්සේ හිතේ සිතුවිල්ලක් ගත්තත් ශුන්‍යත්වයක තිබිච්ච හිතේ ඔන්න යම් සිතුවිල්ලක් පහළ වෙනවා. ඉතින් ඒක දැනගන්න. ඊට පස්සේ අපි තුන් ඒකට අපි අනුග්‍රහ කරේ නැහැ. ඒක දැනගත්තා. ඒ ගැන විරාගයක් තියෙන්නේ. ඒකේ අනිත්‍යත්වයේ තේරුම් ගත්තේ ඔන්න ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ නැවතත් අර හිතට උරුම වෙච්ච දැනුවත් බව තුල හිත තියෙනවා. ඉතින් මේකට අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් එතකොට මෙන්න මේ මට්ටමේදී යෝගාචරයේ ඉතින් ඕනනම් කරන්න තියෙන්නේ එන දේවල් අතහැරීම කියන එකයි කරන්න තියෙන්නේ. අල්ල ගන්නවා කියන එක වෙනුවට අතහරිනවා කියන ආකල්පය තමයි දැන් ප්‍රගුණ කරන්න තියෙන්නේ. පටිනිස්සග්ගානුපස්සී අසසීසාමිති සික්කති කියලා තොර ධම්මානුපස්සනාවේ අන්තිම කොටසේ දේශනා වෙන්නේ මේ ආනාපාන සති සූත්‍රයට අනුව. ඉතින් එතකොටත් එක පැත්තකින් ඉතින් අපිට කියන්න පුළුවන් දැන් දේවල් එන හැටි එක එක දැනගන්නත් අවශ්‍යයි. එතන සතියක් තියෙන්න ඕනේ. වෙන්වෙන් වශයෙන් දැනගන්නම් ධම්මවිචයක් තියෙන්න ඕනේ. මේ කටයුත්ත කරන්න නම් වීරයක් තියෙන්න ඕනේ. ඉතින් මේක හොඳින් කරනකොට ඔන්න ප්‍රීතියකුත් තියෙනවා. ඉතින් මේක කරද්දී දැන් ඔක්කොම පද්ධතිය හොඳින් සිද්ධ වෙනකොට ඔන්න පස්සද්ධියක් සැහැල්ලුවක් තියෙනවා. ඊට පස්සේ ඒවා ඔක්කොම කරනකොට එකක් එකක් ගානේ දැනගන්න සමාධියකුත් තියෙනවා. හොඳට වැඩේ කරනකොට උපේක්ෂාවකින් ඉන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බොජ්ජංග ධර්ම වැඩෙනවා. දැන් මෙහෙම වෙලා අපි හිතමු දැන් මොකක්වත් එන්නේ නැහැ. විශේෂයෙන් රූපයක් පහළ වීමක් අල්ලන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. වේදනාවක් ගැන හිතට උමනාවක් අල්ලන්න හෝ අධ්‍යයනය කරන්න හෝ බලන්න හෝ එහෙමත් උමනාවක් නැහැ. හිතේ සිතුවිලි ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නේ අර විමෝචයන් චිත්තං කියන ඒ ප්‍රතිඵලය තමයි දැන් තියෙන්නේ. හිත නිදහස් වෙලා නිදහස් බවක් භුක්ති විඳිනවා. සරල උපේක්ෂාවක් භුක්ති විඳිනවා. ඉතින් මේ මට්ටමේදී ඇත්තටම ප්‍රඥාවක් මත පදනම් වෙලා තමයි කෙනෙක් මේ තත්ත්වයක් දකින්නේ. නැතුව මේ නිකං අඥාන උපේක්ෂාවක් නෙමෙයි දැන් මේ පවත්වන්නේ, ප්‍රඥාව තුලින් පැන නැගුණු උපේක්ෂාවක්. ඉතින් එතකොට එතන ධම්මවිචයක් තියෙනවා. හැබැයි ඒක ඇවිල්ලා දැන් විපස්සනා නුවණක්. එතන සතිමත් බවක් තියෙනවා, හැබැයි අරමුණක් නැති සතියක්. ඊට වීරයක් තියෙනවා, ඒක ඇවිල්ලා බොහොම සමබර වෙච්ච වීරයක්. දඟලන වීරයක් නෙමෙයි. ඊළඟට ප්‍රීතියක් තියෙනවා, හැබැයි බොහොම සංසුන් වෙච්ච ප්‍රීතියක්. පස්සද්ධියක් තියෙනවා, කායික මානසික සැහැල්ලුවක්, සහනයක්, ආතතියකින් තොර බවක් ඔන්න තියෙනවා. ඊළඟට අපි හිතමු සමාධියක් තියෙනවා, හැබැයි අරමුණකින් තොර සමාධියක්. ඉතින් සමහර කෙනෙකුට ඉතින් අරමුණකින් තොර සමාධියක් කියුවම හිතා ගන්න අමාරුයි. නමුත් විපස්සනාවේ ඒ කිසිවක් උපාදාන නොකර අනිශ්‍රිතව හිත පවතින පවතින හිතේ තියෙන්නේ පැහැදිලි බවක්. හිතේ තියෙන්නේ හොඳට විනිවිද පෙනෙන බවක්. හිතේ තියෙන ඒකාග්‍රතාවයක්. හිතට වෙන වෙන දේවල් ඔස්සේ පැන පැන අල්ලාල්ල ඒවා ග්‍රහණය කරමින් උපාදාන කරමින් යන්න අවශ්‍ය නැහැ. හිත එයාටම ආවේනික නිදහසක් දැන් භුක්ති විඳිනවා. එයා දෙයක් නැති නිසාම, දෙයක් උපාදාන නොකිරීම නිසාම සමාධිමත් වෙනවා. දැන් අපිට සමාධිය අහිමි වෙන්න හේතුව තමයි එකතකින් අපිටම සමතපැත්තෙන් විස්තර කරනවා නම් අපිටම ඔන්න අපි අරමුණක් හඳුන්ලා දුන්නා. හැබැයි හිත ඒකට කැමති නැහැ. එයා කැමති වෙන වෙන දේවල් වලට. ඉතින් අපි කියනවා ඔන්න හිත සමාධිමත් නැහැ කියලා. මොකද අපි දීපු අරමුණ හිත තාම ග්‍රහණය කරගත්තේ නැහැ. ඒකෙම එයා හිර වෙලා හිටියේ නැහැ. එයා ඒකෙන් පයින්ව වෙන වෙන අරමුණු වලට. ඉතින් අපි කියනවා ඔන්න සමත සමාධිය තාම මට නැහැ කියලා. නමුත් විපස්සනායදී වෙන්නේ ඊට වෙනස් ක්‍රමයක්, නැත්තම් වෙනත් ක්‍රියාවලියක්. මේ පැමිණෙන අරමුණු වල තියෙන අනිත්‍යත්වය ප්‍රකට කරගෙන තියෙන්නේ. ඒවැය තියෙන නිස්සාරත්වය ප්‍රකට කරගෙන තියෙන්නේ. ඒවැය තියෙන ආදීනවයි ප්‍රකට කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට හිතට මේ එක අරමුණක් එක්කවත් යන්න උවමනාවක් නැහැ. රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, අඳක් සුවඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් හිතට එන යම් කිසි සිතුවිල්ලක්, අරමුණක්, සංස්කාරයක් වෙන්න පුළුවන්. මේ එකක් එක්කවත් ඇලී ගැලී වාසයක් කරන්න, ඒවා අල්ල ගන්න, උපාදාන කරන්න, ඒවා ගැන සතුටු වෙන්න, ඒවා කියාපාලන දැන් හිතට උවමනාවක් නැහැ. හිත කැමැති හුදකලාවෙන් ඉන්න. එතකොට මේ මට්ටමේදී එන දේවල් අතහරීමේ පැත තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. පටිණිසග්ගානුපස්සනාවකුයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඉතින් මේ පටිණිසග්ගානුපස්සනාව ප්‍රගුණ වෙන්න ඉතින් උපේක්ෂාවක් තුල තමයි හිත පිහිටන්නේ. මොකද හිතට ආවේනික උපේක්ෂාවක් දැන් තියෙන්නේ. මේ ඉල්ලගත් උපේක්ෂාවක් කාගෙන්වත් කොපි කරගත් උපේක්ෂාවක් නෙමෙයි, ඒක ඇවිල්ලා හිතේම තියෙන උපේක්ෂාව. ඉතින් එතකොට ඒ උපේක්ෂාව තුල තමයි දැන් අන්න යෝගාවචරයේ වාසය කරන්නේ. ඉතින් එතකොට තියෙනවා ඇත්තට මෙතන ගැඹුරු ප්‍රඥාවක්. මේ ප්‍රඥාව නිසයි දැන් මේ මට්ටම උදා වුනේ. ඊට පස්සේ ඒ මට්ටමේ තියෙන ඒ උපේක්ෂාව එකාතකින් ඒතර අපිට කියන්න පුළුවන් උපේක්ෂා සම්බොජ්ජංගේ තමයි වඩන්නේ කියලා. දැන් එතකොට මේ වගේ මට්ටම් වලට එනකොට බොජ්ජංග ධර්මයන්ගේ එක්තරා අන්දමක පරිණත භාවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මේ පරිණත භාවයකට මේක ਸਰව සම්පූර්ණ වීම නෙමෙයි, මේ ਸਰව සම්පූර්ණත්වය ගැන ඊළඟ කොටසදී සාකච්ඡා කරන්න පුළුවන්. මොකද තවත් කොටසක් තියෙනවා මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන කොහොමද බොජ්ජංග ධර්මයන් තවදුරටත් දියුණු කළ යුත්තේ විඥා විමුක්ති කියන ඒ ස්වභාවයන් ඇති කරගන්න කියලා. අපි ඒක එන සතියේ සාකච්ඡා කරමු. ඉතින් එතකොට මේ ධම්මානුපස්සනාව කොටසදී අපිට තේරෙනවා එක්තරා අන්දමක පොඩ පොඩ ටික ටික පරිණත වීමක්, මුහුකුරා යාමක්, තව තව වර්ධනය වීමක් යෝගාචරය තුළ සිද්ධ වෙනවා. එයා පටන් ගත්තේ මේ සරල දෙයක ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකිමින්. අත්විතමු තදවීමක ඇතිවීමක් නැතිවීමක් දකිමින්, උණුසුමක ඇතිවීමක් නැතිවීමක් දකිමින්, නැත්තම් කම්පනයක ඇතිවීමක් නැතිවීමක් දකිමින්. එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න එක වේදනාවන් වලත් දකින්න යාට පුරුදුම් කමක් ලැබුණා. ඊළඟට හිතේ පහළ වෙන යම් සිතුවිලි වලත් ඒ తත්වය දකින්න යාට පුළුවන් කමක් ලැබුණා. දැන් මෙහෙම වෙන්න වෙන්න යා තුළ ඒ පුළුල් අවබෝධයක් ඇති වෙනවා. එක ප්‍රදේශයකට විතරක් නෙමෙයි, මේ අවබෝධය ටික ටික හාත්පස පැතිරෙන්න පුළුල් වෙන්න පටන් ගන්නවා. තන මේවා තමයි වර්ධනය වෙලා ගිහිල්ලා එයාට දැන් මේ සියලු දේ කෙරෙහි තියෙන ඒ ආසාවන් අඩු වෙලා අන්න විරාගී ගතියක්, විරාගීව වාසය කරන්න පුළුවන් ගතියක්, ඒ සංස්කාරයන්ගෙන් අයින් වෙලා හිත නිරාමිසව පවත්වන්න පුළුවන් ගතියක්, එහෙම නැත්නම් නිදහසේ පවත්වන්න පුළුවන් ගතියක්, අනිශ්චිතව පවත්වන්න පුළුවන් ගතියක්. ඉතින් ඒකට අලුතෙන් එන දේවල් අතහරින ආකල්පයක්, අල්ලගන්නේ නැති ආකල්පයක් එයා තුළ දිනු වෙන්නේ. ඉතින් ඒකට අපිට තේරෙනවා මේ දැන් ආනාපාන සති සූත්‍රයේ ක්‍රමානුකූලව බොහොම සරල තැනක ඉඳලා සෑහෙන ගැඹුරකට දැන් බුදුරජාන් වහන්සේ අපිව එකගෙන ඇවිල්ලා තියෙනවා. අපිට පෙන්눔 කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි උත්සාහවන්ත වෙමු එන සතියේ තවදුරටත් මේ සූත්‍රයේ ඉදිරියට යමින් ඒ අවසන් කොටසට පිවිසෙන්න කොහොමද මේ බොජ්ජංග ධර්මයන් දිනු කරමින් විඥා විමුක්ති කියලා කියන ඒ නිවන් සුව සාක්ෂාත් කරන්න නැත්නම් මගඵල සාක්ෂාත් කරන්න බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද කියලා තවදුරටත් සාකච්ඡා කරන්න අපි වෙන සතියේ බලාපොරොත්තු වෙමු. එතකින් අද අපේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා. අපි මෙතෙක් පවත්වපු මේ දේශනා මාලාව විශේෂයෙන්ම භවනානුයෝගී පිරිසකට බෙහෙවින් උපකාර වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා තවදුරටත් ඒවා ශ්‍රවණය කරන්න කියලා, තවදුරටත් තමන් තුළ ඒවා දියුණු කරන්න කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ සඳහා හැම දිනාටම මඟ පෙන්වීමක් අනුග්‍රහයක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේත් ඉතින් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ආයන් සංජීවත් එසීමක් කර තිබෙනවා ඔබගේ ධර්ම ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ඔව් කියන්න අපිට ඇහෙනවා.
මට දැනෙන දිගටම එක කරගෙන යද්දී මට මේ දැනීම ඇති වෙන්නේ එකවද්දී පමණයි සහ තවද්දී පමණයි අනිත්‍යම ස්වමේ අවස්ථාවදීම අවස්ථාවේදීම දැනීමක් දැනෙන්නේ නැහැ. එතකොට දැනෙන්නේ අර පාදයේ ඔසව පාදයේ කියන්නේ එසවීම වෙන වෙලාවේදී විත් පමණයි. ඊපස්සේ ඒක දිගටම මේ විදිහට කරගෙන ගියා. එතෙන්දී දැනිලා ඉවර වෙනවා. ඒ දැනීම ඉවර වෙනවා. ඉවරයි. ආයි දැනීම යාර තබද්දී දැනීම ඇති වෙලා ඉවර වෙනවා. කොහොම ඒ විදිහට දිගටම කරා. ඊපස් ඒ දැනීම කරගෙන යනකොට දැනීම නැති වෙලා ගියා. يعني නැති වෙනවා කියන්නේ දැනීමක් නැහැ. يعني දැනීමටම අර සිහිය යොමු කරාම දැනීමක් නැහැ. නැති බවක් තමයි දරන්නේ. මම ස්වාමීන් වහන්සේ ගැටළු ඉදිරිපත් කරාම ඒකට ඒක බහුලීකත කරන්න කියලා මට මේ දැනුවත් කරා. ඊපස්සේ පරයන්කේ සාමාන්‍යයෙන් මම සක්මන පැයක් විතර කරනවා නම් පැය කාලක් වගේ තමයි පරයන්ක වාඩි වෙන්නේ. ඊපස්සේ මට මම පරයන්ක වාඩි වුණාම කාය ගැන සිහිය යොමු කරනකොට නිකන් ඉඳාගත්තද නැද්ද කියලා හැඟීම දැනෙන්නේ නැහැ. දැනීම නැති වෙලා යනවා. මම ඉදිරිපත් කරේ මට ඒක නිදිද නැත්නම් සිහියෙන්ද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඒක වැඩි කරන්නේතු සක්මනම සිදු කරනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම සක්මනම දිගටම කරගෙන ඉන්නකොට අර එසවීම එසවාගෙන ඉන්න ඒ නොදෙනී යාම මත ටික වෙලාවක් යනකොට මට කියන්නේ ඒක මොකක්ද නැති වුණා වගේ දැනුනේ. මොකක්ම නැතුව වගේ දැනුණා. එතෙන්දී මට හිතුණා මට දැනුණා මේ දෙයක් තියෙනකොට තමයි තියෙන්නේ. අනිත් වෙලාවට ඒ කියන්නේ දැනීම තිබෙන වෙලාවට විතරයි පවතින්නේ. අනිත් වෙලාවට පැවතීමක් නැහැ කියන එක.
හොඳයි. අතරම දැන් හොඳයි. දැන් අතරම දැන් ওই මහත්තයා කියන එක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් ඉදප්පච්චේතාව කියලා විස්තර කරන්නේ ඒක තමයි. හිමස්මින් සති ඉදං හෝති, හිමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. හිමස්මින් අසති ඉදං න හෝති, හිමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇතිවිත මෙය වෙයි. මෙය ඇතිවීමත් සමග මෙය මෙයත් ඇති වෙයි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැති වී යාමෙන් නැත්නම් මේ නිරුද්ධ වී යාමෙන් මෙයත් නිරුද්ධ වී යයි. ඔන්න ඔය විදිහට දේවල් අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. දෙයක් නිසා තව දෙයක් පහළ වෙනවා. ඒ දේ නැත්තම් අර දේ පහළ වෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි දෙයක් නැති කල්හි දෙයක් පහළ වෙන්නේ නැහැ. ඒතකොට දෙය නැති වී යාමෙන් අනිත් එකත් ඒකේ මත රඳා පවතින ඒක නිසා පහළ වෙච්ච දේත් නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ඉදප්පච්චේ තාව තමයි අපි ටික ටික තේරුම් ගන්න. ඉතින් ඇත්තටම ඔය දෘෂ්ටි කෝණයෙන් අපිට බලන්න පුළුවන් කිසිම වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපි ඉදප්පච්චේතාව කියන මේ හේතුඵල ධහම තමයි අවබෝධ කරගන්නේ. පටිච්චසමුප්පාදය තමයි අපි අවබෝධ කරගන්නේ බොහොම ගැඹුරින්. මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කරන දෙයක් නෙමෙයි. හේතුඵල ධහමක් ක්‍රියාත්මක වෙනවා. අපි දුමු අපේ පාදය ස්පර්ශ වෙනකොට අපිට දැනීමක් පහළ වෙනවා. ඉතින් පස්සපච්චා වේදනා. හැබැයි ස්පර්ශ වෙලා නැත්තම් ඉතින් මේ වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. ඒතොර මේ ස්පර්ශය කියන එක අනිවාර්ය සාධකයක් වෙනවා, හේතුවක් වෙනවා මේ වේදනාව ඇති වෙන්න. තසේ ස්පර්ශයෙන් නැති වෙනවත් එක්කම වේදනාව දුර වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධතාවය අපිට තේරෙනවා නම් මම මේ ගත්තේ ස්පර්ශය හා වේදනාව අතර තියෙන සම්බන්ධතාවය. දැන් මහත්යත් ටිකක් ඊට ආසන්න පැත්තෙන් තමයි අරගෙන තියෙන්නේ වේදනාවක දැනීමක පහළ වීම ගැන. ඉතින් ඕක සමානට අපිට හිතර දාලා හිතේ ස්වභාවය ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක තව දියුණු කරන්න මහත්යා යන ක්‍රමය හොඳයි. අනිත් මේ හැබැයි පොඩි දෙයක් අර හුඟක් හිතන්න යන්න එපා. හිත සංසුන්ව තියාගන්න. මේ දෙයට වෙන්න ඉඩ හරින්න. ඒ වගේමයි ටිකක් ඒ කියන්නේ දැන් ඇත්තටම අපි තුල විපස්සනා නුවණක් පහළ වෙනකොටත් ඒක යම්කෙසේ සිතුවිලි කීපයක් වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒක පාටම නිකන් යම් වැටහීමක් ඇති වෙනවා. ඒක වටිනවා. ඒක හොඳයි. හැබැයි අපි ඉතින් ඒක ඊළඟට පොත්වල තියෙන දේවල් ගැන ගලප ගලප අපේ අහගත දේවල් ගැන ගලප ගලප එහෙම්ම යන්න ගියොත් අර අපි කරගෙන ගිය බාධාව බාධා වෙන්න පුළුවන්. කරගෙන ගිය භාවනාව බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාවනා කරද්දී මොකක්වත් අර මතක් කරන්න පොතේ තියෙන පොතේ තියෙන එක ගලපන්න යනවා වෙනුවට හොඳට මේ தත්ත්වය අත්දැකීමින් හිතට ඒ නුවණ වඩා ගන්න අවස්ථාව සලස්සලා දෙන්න. කරගෙන යන භාවනා හොඳට කරගෙන යන්න.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටළුව බන්දිෂිය මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.
ඔව්, දැන් මේ භාවනාව දැන් මම ඉන්න තැන සහ නැති තැන දැනුවත්ව බහුලීකృత කරගෙන යනවා. ඉතින් ඔය යන අතරතුරත් ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙලාවට සිත මොකුත්ම කියන්නේ මම නැතුව ගොඩාක් කියන්නේ ඇවිදින කොට වුණත් එහෙම ඇවිදගෙන යනවා. එක අවස්ථාවක දැන් මම ඇවිදගෙන යනකොට පොළවේ තිබුණු තෙත ස්වභාවයක්කට ඒ කියන්නේ පෑගිලා නිකන් තැති ගැනීමක් වගේ එහෙම එනවා. එතකොට ඒ වගේ ස්වභාවයන්ුත් එතකොට ඒක ඉවලෙති මම එතනට ඇනලාද ඒක දැනෙන්නේ නැත්නම් අර දැනීම නිසා පැතිගැන්ම ඒක ඇති වෙනවා කියලා කියන්නේ තව දුරටත් ඒක කොහොමද සම්මත? මොකද ඒක දැනුණා දැනුණු ගමෙන් මේක එතනින්ම නැති වුණා. නමුත් ඒකෙන් ලොකු සංකාර හැදීමක් මොනවත් දුන්නේ නැහැ. නිකන් අර ඒක පැතිගැනීම් ස්වභාවයකින් තමයි
මතුවේ. දැන් ඇත්තටම දැන් අපිට කියන්නේ එක දැන් මතු පිට මම එක් හැදිලා නැති වුණාට සූක්ෂම වශයෙන් මේ අවිද්‍යා බීජය අපි ගාව තියෙන්න පුළුවන්. තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අර කේමක සූත්‍රයේදී කේමක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා දැන් තමන් වහන්සේ හොඳාකාරවම දන්නවා මේ රූපස්කන්ධයේ කෙනෙක් නැහැ කියලා. ඒක මම උපාදාන කරන්නේත් නැහැ කියලා උන්වහන්සේ කියනවා. ඊට ඔන්න වේදනාස්කන්ධයේත් කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. සංඥාස්කන්ධයේත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. සංස්කාර ස්කන්ධේත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. විඥාන ස්කන්ධේත් පුජ්‍යලයක් කෙනෙක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. මේක මේ දන්නවා කියන්නේ අපි මේ පොතකින් බල්ලා නෙමෙයි. උන්වහන්සේක ප්‍රත්‍යක්ෂක් වශයෙන්ම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ දැන් අනාගාමී තත්ත්වයට පත් වෙලා ඉන්නේ. දැන් මේ කේමක ස්වාමීන් වහන්සේ දහන් කරනවා. හැබැයි උන්වහන්සේ බොහෝම අවංකව නිහතමානීව කියනවා ඒත් මාගාව මෙතන කෙනෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ අත්‍තරම මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියන සත්‍ය පිළිබඳ ඒ හැඟීම හරිම සූක්ෂමයි. ඉතින් ඒක ගැඹුරට යනකොට එන්නේ අත්‍තරම අර අස්මිමානය කියන මට්ටමකට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නිකන් අපි මුළු ලෝකෙම අත්දකින්න එක්තරා අන්දමක නිකන් කෝණයක් ගහගත්තා වගේ අපි නිකන් මෙතන ඉන්නවා කෙනෙක් මෙතනට සාපේක්ෂව තමයි මේ ඔක්කොම දන්නේ දැනෙන්නේ හිතෙන්නේ ඔහොම කියලා නිකන් අපි අර මෙතන ගහගන්න කූඤ්ඤයක්. ඉතින් එන්නේ කූඤ්ඤය අස්මිමානයේ වශයෙන් ඔය අතිපූජ්‍ය කටුකුළුන්ගේ ඥානানন্দ සාමණේර වහන්සේ එහෙම ඔය වචනේ පාවිච්චි කරනවා. මේක නිකන් හරියට නිකන් කූඤ්ඤයක් ගැහුවා වගේ. අපි මැනීම් ඔක්කොම කරන්නේ මේ කූඤ්ඤයට සාපේක්ෂව. දැන් අපි හිතමු අපිට ඉඩමක් පනින්න තියෙනවා. ඉතින් එතකොට අර තියරෝ ලයිට් එක අරන් ගිහිල්ලා ඒ මිනින්දෝරු මහත්තයා ඉතින් යම්සි තැනක කූඤ්ඤයක් ගහලා ඉතින් එතනට සාපේක්ෂව තමයි මුළු ඔක්කොම මිනුම් ටික කරන්නේ. අන්නේ වගේ අපිත් මෙතන ඉන්නවා මම මට සාපේක්ෂව තමයි සියල්ල මනින්නේ. ඉතින් මේක මේ කල්ප ගණන් තිස්සේ කරපු මැනීමක්. කල්ප ගණන් තිස්සේ අපි මේ මම කේන්ද්‍ර කරගෙන අපි හිතලා තියෙනවා. ඉතින් එතකොට මේ අපි මේ කරපු ඒ සම්පූර්ණ සිතුවිලි දිගහැරුම ඒ සියලු මැනීම් පද්ධතිය ඉතින් එකපාරට අවසන් වෙන එකක් නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය මානය කියන ක්ලේශය උද්ධම් භාගයේ සංයෝජනයක් වශයෙන් පෙන්වනවා. අස්මිමානය මානය මේ සියල්ල උද්ධම් භාගයේ සංයෝජන වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක අනාගාමී වුණත් තියෙනවා. ඒක අයින් වෙන්න නම් රහත් වෙන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා අපි ගාව ඔය අස්මිමානය ඉතින් හොඳටම අටුවම් බැහැලා තියෙන්නේ. අපි ඕන තරම් තාම මැනුම් කරනවා. මිනුම් කරනවා. අපි අපිත් එක්ක තව කෙනෙක්ව සංසන්දනය කරනවා. ඉතින් ඒ නිසා අපි යම් පමණක දුකකුත් විඳිනවා. ඉතින් ඒව තමයි අපි පොඩ පොඩ තේරුම් ගන්නෙ. කොහොමද අපි මේ තාමත් සංසන්දනය කරන්නේ? කොහොමද අපි තාමත් තවත් කෙනෙක් එක්ක මාව සංසන්දනය කරන්නේ? කොහොමද මම එයාට වඩා හොඳයි කියලා හිතන්නේ? මම එයාට වඩා නරකයි කියලා හිතන්නේ? නැත්නම් මම එයාත් එක්ක සමානයි කියලා හිතන්නේ? මේ විදිහට ඉතින් අපි අර මම පාදක කරගෙන පුජ්‍යලයේ කෙනෙක් පාදක කරගෙන මෙතන පාදක කරගෙන කරන මේ මිනුම් ගැනීම නැයි මැනීම් සියල්ල ඉතින් පොඩ පොඩ දකිමින් ඒවැය තියෙන ශුන්‍ය ස්වභාවයේ අර්ථ ශුන්‍ය ස්වභාවයේ දකිමින් එතුලින් පහළ වෙන යම්කිසි අපි හිතමු දුකක් පීඩාවක් අසහනයක් තේරුම් ගනිමින් තමයි ඉතින් ওই දේවල් මේ අවසන් කරන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දැන් දේශනා කරනවා අහංකාර මමංකාර මානානුසය නහොන්ති. දැන් යම් කෙනෙක් හොඳට ගැඹුරට විපස්සනා කරගෙන කරගෙන යනකොට එයා තේරුම් ගන්නේ කොහොමද මේ මම හදන්නේ? කොහොමද මේ මගේ කියන හැඟීමක් හදන්නේ? කොහොමද මේ සියලු මිනීම් කරන්නේ? එතකොට මේවා බොහොම සූක්ෂමයි. ඒ නිසා අපිට බොහොම සංසුන් හිතකින් ඒ අපේම හිත කරන ඒ කෙනෙක් හදා ගැනීම, අපේම හිත කරන මමෙක් හදා ගැනීම, අපේම හිත කරන ඒ සංසන්දන කෙනෙක් පුජ්‍යලයක මූලික කරගෙන තමන්ව ඉහලින් තබා ගැනීම හෝ මැදින් තබා ගැනීම හෝ පහලින් තබා ගැනීම හෝ ඔය කියන මාන්නේ. ඒවා ඉතින් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා මමෙක් තාම ඉන්නවා කියන එක ඉතින් පිළිගන්න පුළුවන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ.
ඔයක අර සාමාන්‍ය ස්වභාවවලදී නේ නමුත් අර ඒ සාමාන්‍යයෙන් ඉන්නකොට අර එකපාරටම වෙනස් සීතල නිකන් ජරා ගොඩක් පැහැගුණා වගේ ඒ වගේ ස්වභාවයක එතකොට තමයි අර ගැස්මක්
එන්නේ.
වගේ ආ සාමාන්‍යයෙන් එහෙමත් එන්න විදිහක් නෑ නේද කියලා.
ආ මටත් ඉතින් තාම නම් කියන්න බෑ බන්දු ජීව මහත්තයා. මේ මාත් ඉතින් තාම මේ පාරේ යන කෙනෙක්නේ. ඉතින් ඒ නිසා මේ ඉගෙන ඉතින් මෙහෙම කියන්න පුළුවන් අපිට. දැන් උදාහරණයක් වශයෙන් දැන් රහතන් වහන්සේලාගේ ඒ අතීත කතා ප්‍රවෘත්ති ගැන පොඩ්ඩක් සලකලා බලනකොට ඉතින් අපිට කියන්න පුළුවන් එහෙම තිගැස්සීමක් එන්න බැරි බවක් ඉතින් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බොහොම මරණ මේ මරණය හා සම්බන්ධ මාරාන්තික තර්ජන එල්ල වෙච්ච අවස්ථාවන් වලදී උන්වහන්සේලා බොහොම අකම්පිතව වාසය කළා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අර අදිමුත්ත මහරහතන් වහන්සේ දැන් උන්වහන්සේ යනවා වනාන්තරේ. දැන් උන්වහන්සේ වනාන්තරේ යනකොට අහු වෙනවා හොරු කණ්ඩායමකට. දැන් මේ හොරු ඉන්නේ මේ යම්සේ නරබිල්ලක් දෙන්න. ඒගොල්ලෝ මොකද්දෝ නිදානයක් හරන්න ගිහිල්ලා ඉතින් බැලුවාම ඒ කාලෙත් ඉතින් අද කාලෙම වගේ තමයි. ඉතින් කොහොම හරි මේ නිදානයක් ගන්න නරබිල්ලක් ඕනෙලා තියෙනවා. ඉතින් ඒ නරබිල්ලට කවුරු හරි අල්ලගෙන තමයි යන්න උවමනා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අහු වෙන්නේ මේ අදිමුත්ත මහරහතන් වහන්සේව. ඉතින් එතකොට මේ අදිමුත්ත මහරහතන් වහන්සේට කිසිම තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. කිසිම ඇඟකිලි පොලා යාමක් බය වීමක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. මේ හොරමුලේ 500ක් හිටියා කියලා කියනවා. ඉතින් කවුද මේ එතන ඉන්න නායක සොරා මූලික කරගෙන ධර්මයක් දේශනා කරනවා. ඉතින් එතෙන්ද කියන්නේ මේක නිකන් තින කට්ට සමන් ලෝකං මේ මුළු ලෝකෙම මට පේන නිකන් තනකොළ දර කෑලි වගේ මේකේ මේ කෙනෙක් පුඤ්ජලේක් මමෙක් විදිහට මම දකින්නේ නැහැ. මෙතන තියෙන හුදෙක් සංස්කාර ස්වභාවයක්. ඉතින් ඔබතුමාට කැමති දෙයක් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් බැලුවල් මට ඉතින් හරි අමුතුම ප්‍රකාශයක්. ඉතින් මේක අහලා ඒ හොර දෙටුවාට නිකන් එයාට තමයි තැති ගැනීමක් ඇති වෙන්නේ. අදිමුත්ත මහරහතන් වහන්සේට නෙමෙයි තැති ගැනීම පහළ වෙන්නේ. ඒ අදිමුත්ත මහරහතන් වහන්සේගේ ධර්මදේශනාව අහලා හොර දෙටුවට තමයි තැති ගැනීමක් පහළ වෙන්නේ. මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ නිසා බැලුවාම ඉතින් අර උන්වහන්සේට තැති ගැනීම පහළ වෙන්නේ නැහැ කියන අර්ථයෙන්ම දැන් මේ තසාවා තාවරාවා අනවශේෂා කියලා හැම ඔය අපි භූතාවා සම්භවේ සීවා ඔය විදිහට අපි දේශනා කරන්න ඔය කර්ණීමෙත් සූත්‍රයේදී ඉතින් එතෙන්දි එහෙම කියන්නේ දැන් ඒ රහතන් වහන්සේලා පෙන්වන්නේ තාවරා කියලා. තසා කියලා කියන්නේ අනිකුත් ඒ සියලුම තෘෂ්ණාව නිසා තැති ගැනීම වලට ලක් වෙන බිය වැදීම වලට ලක් වෙන අනිත් සියලුම පිරිස සඳහා යොදන නමක් තමයි මේ තසා කියන වචනය. කියන්නේ අනිත් සියලුම දෙනා රහතන් වහන්සේලා හැරුණුකොට අනිකුත් සියලුම දෙනා තැති ගැනීම වලට ලක් වෙනවා. ඇති ඇත්තටම තැති ගැනීම කියන එක බය කියන එකත් එක්ක එන්නේ. ඉතින් ඒක ඇත්තටම අනාගාමි මට්ටමින් අවසන් වෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන ධර්මානුකූලව. ඉතින් කසේ නමුත් ඒ තාවරා කියන මට්ටමේදී ඒ අනාගාමි රහතන් අනාගාමි ආරයන් වහන්සේලා රහතන් වහන්සේලාගේදී අපි දැනට තලකමු. ඉතින් මේ දෙපිරිස හැර අනිත් සියලුම දෙනා තැති ගැනීම වලට ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි. ඒක ඇත්තටම දැන් ඔව හරහා තමයි ඉතින් අපි තියෙන අපේම තියෙන දුර්වලකම් ටික ටික තේරුම් ගන්නෙ. ඒ කියන්නේ යම්සි අද්දකීම් සම්භාරයක් අපිට ලැබෙන්නත් ඕනේ. යම් යම් බාධාවන් එන්නත් ඕනේ. එතකොට තමයි අපේ තියෙන තාම දුර්වලකම් අපිට හඳුන ගන්න පුළුවන්. මොනවාද තාම මගේ හිතේ බලපවත්වන කෙලෙස්? තාමත් මගේ හිත ගිහිලා මොනවාද උපාදාන කරන්නේ? මොන වගේ දුර්වලතාවද මාගාව තාම තියෙන්නේ? කොයි පැත්තෙන් තව දියුණු වෙන්න තියෙන්නේ කියලා ඒවා අපි තේරුම් ගන්න නම් ඔය වගේ බොහොම අපි හිතට નિરાයාසයෙන් වැඩ කරන්න දිදී එයා කොහොමද වැඩ කරන්න කියලා බල බලා සකස් කරන්න සිද්ධ වෙනවා. හොඳයි. 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 දරුවන් සල්ලයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂි වන්‍යාරච්චිට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සල්ලයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට අද ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස දැන් අපි ජීවිතේ ගත කරනකොට රණ්ඩු සිතිවිලි එනකොට හිතට ඒ කියන්නේ ද්වේෂය ලෝභය වගේ එනකොට අර හිතේ ස්වභාවය ඉක්මනට වෙනස් වෙලා සිහිය අවදි වෙනවනේ ස්වාමීන් වහන්ස.
සිහිය ඉදින් අවදි වීම නම් කොහොමත් ඉතින් තියෙනවා. විශේෂ දෙතෙලි එන්න කියලා නම් දෙයක් නැහැ සිහිය අවදි වෙන්න. ඒ
කියන්නේ දැන් අර ඒ ස්වභාවයේ අර තිබුණු උපේක්ෂා සහගත ස්වභාවය වෙනස් වුණා කියලා.
ඔව් හොඳයි.
වැඩිපුර දැනෙනවනේ සම්මාස.
හරි. ඔව්.
සිහිය අවදි වුණාම ඒ සිතුවිලි නැති වෙනවා කියලා
තේරෙනවා.
හැබැයි ස්වාමීන් වහන්සේ දැන් මේ තත්ත්වය මෙහෙම වඩාවගෙන යනකොට දැන් අර සිතේ ස්වභාවයේ අර උපේක්ෂා ස්වභාවයේ වෙනස් පිටතර වෙනස් වීමක් වෙන්නේ නැති සිතිවිලි වලට සිහිය එන්න ගන්නවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පාර මිනිස්සෙක් පනිනව බලාගෙන ඉන්නවා. එතකොට දැන් හැබැයි දැන් එක මිනිස්සෙක් වගේ තමයි මුලින් දැනෙන්නේ. හැබැයි මේක ගැන වැඩියෙන් හිතන්න ගියොත් මේ පිළිවි මනුස්සයෙක්ද ගැරන මනුස්සයෙක්ද ඊට වඩා සිතුවිලි එන්න ගත්තොත් සංකාර සිහිය එනවා. එතනින් නැතර වෙනවා. ඊට වැඩියෙන් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ වගේ ස්වභාවයක් එනවා.
ඉතින් හොඳයි.
එහෙම වෙන්නේ.
නෑ ඉතින් ඕක හොඳද නරකද?
ඒක හොඳයි ස්වාමීන් වහන්සේ. අවස්ථාව වැඩි.
ඔව්. ඒක තමයි. ඉතින් ඒ කියන්නේ දැන් හිත එක්තරා අන්දමකින් එයාගේ ආරක්ෂාව සපයා ගන්නවා. ඉතින් අපිට ආය අලුතෙන් එයාට උගන්වන්න දෙයක් නැහැ. එයා අර ඉස්සර වගේ නම් ඔය මේ පාරමයින මිනිස්ස පාර පනින මිනිස්සයව දැකලා ඉතින් අපි දඟලලා මෙයා හරියට පනීද කියලා බලලා ඉතින් ප්‍රශ්න ගොඩයි. අපි ඉතින් හුඟක් ඉතින් කතන්දර කියනවා. නමුත් දැන් හිතට එහෙම මොනාවක් නැහැ. හිත කැමති එයාට පාර පනින්නට දීලා අපි අපේ පාඩුවේ ඉන්න. ඒකට තමයි හිත දැන් පොඩ පොඩ සකස් වෙන්නේ. හිත ටික ටික සූදානම් වෙන්නේ. ඉතින් ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හිත එයාගේ පාඩුවේ ඉන්නවා දැන්. එයා කැමති එයාගේ නිදහස භුක්ති විඳින්න අනවශ්‍ය විදිහට අනිත් දේවල් වලට සහභාගි වෙන්න යන්නේ නැතුව. ඉතින් එතන එකාතකින් කියනවා නම් එතකොට අර යෝගාවචරයේක එතකොට භුක්ති විඳින්න සහනශීලී ගතියක්. මොකද මේ අනවශ්‍ය දේවල් ඔළුවේ දාගන්න යන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් එතකොට අන්නේ සැහැල්ලුව සහනශීලී ස්වභාවය තමයි යෝගාවචරයේක අත්දකින්නේ. ඉතින් ඒක වැරද්දක් නැහැ. එහෙමයි
ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඒ වගේ වෙලාවක දැන් පංච නීවරණයන් සිතේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි මේ සිහිය මේ අවදි වුණේ මෙතන මෝහ සහගත සිතුවිලි ඇති වෙන්න ගත්ත හින්දාද?
ආ එහෙම. ඔව් නම් නෑ එතන ඊටත් නෑ මොහය කියනකොට දැන් මොහය පැත්තනොත් කියන්න පුළුවන් උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් හිතට තේරෙනවනේ දැන් අර එයා භුක්ති විඳින්දා බොහොම සරල උපේක්ෂාවක් નિરાයස ගතියක්. නමුත් දැන් ආයෙත් නිකන් හිත පොඩ්ඩක් නීවරණ පැත්තෙන් කියනවනම් උද්දච්චයකට තමයි ගියේ, විසිරීමකට තමයි ගියේ. මේ කොහෙවත් යන දෙයකට දැන් ආයෙත් නිකන් සිතුවිලි පහළ කරගෙන හිත පොඩ්ඩක් විසිරෙන්න ආරම්භ. හිත පොඩ්ඩක් අතීතේට අනාගතයට අවිනිශ්චිත භාවයකට ඔන්න නිකන් යන්න ආරම්භ. පොඩ්ඩක් නිකන් අර තිබිච්ච සාමකාමී ගතිය ඔන්න දැන් පොඩ්ඩක් අහිමි වෙලා. ඒක හිතට දැනෙනවා දැන්. දැන් අපේ හිතේ සංවේදී බව වැඩි වෙන්න අර හුඟා බරපතල දෙයක් ගැන සංවේදී වෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. නමුත් සියුම් දේවල් ගැනත් දැන් හිතට හොඳ සංවේදී බවක් ඇති වෙනවා. ඉතින් එතකොට එයා ඒකත් අත්හැරලා දාලා ඒ සාමකාමී බව තුළම ඉන්න නැඹුරුවක් දක්වනවා. දැන් හිතන්න මෙහෙම අපිටමු දැන් අපි රෙදි කඩක් අරගෙන ඒක පිරිසිදු කරනවා. ඒක මුලදී බොහොම අපිරිසුදුයි. මොනා හරි ගෑවිලා, දැලි ගෑවිලා, දූවිලි ගෑවිලා, තීන්ත ගෑවිලා තිබිච්ච රෙදි කඩක්. ඉතින් ඔක දැන් ටිකක් පිරිසිදු කරාට පස්සේ හිතන්නේ ඒකට මොකක් හරි ටිකක් ඊට වඩා ලොකු තීන්ත ගොඩක් දැම්මොත් එහෙම ඒක හොඳට පේනවා. හැබැයි අපි තුමු ඒවත් ඔක්කොම තව තව පිරිසිදු කරලා එනකොට පුංචි තීන්ත මේ බිඳුවක් දැම්මත් ඒකත් පේනවා. මොකද එච්චරට දැන් පිරිසිදුයි. ඒ වගේ තමයි අපේ හිතත් ඒ කියන්නේ එන්න එන්න හිත සංවේදී වෙන්න හිත වැඩියෙන් සාමකාමී ගතියක් නිදහසක් උපාදාන නොකර සිටීමක් අත්දකින්න ඒ උපාදාන කරන මට්ටම හරේ බර ගතියක් විදිහට හරිම අසහනකාරී ගතියක් විදිහට කරදරයක් විදිහට හිතට දැනෙන්න පුළුවන්. ඉතින් ඒක වැරද්දක් නැහැ. හොඳයි. ඔව්.
ශාසහගත ස්වභාවයේ හිත තියාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ අපි එච්චර අරමුණු උපාදාන කරගන්න හදන්නේ නැහැනේ. අපේ ආයතනයන් හරහා එන අරමුණු නිකන් අපි මතු පිටින් වගේ බලාගෙන ඉන්නවා. ඒවා අල්ලගන්න යන්නේ නැති ස්වභාවයක් තියෙනවානේ.
ඔව්.
දැන් මෙහෙම තියෙනකොට ස්වාමීන් වහන්සේ මේ ආයතනයන් තුලින් පේන ගොඩක්ම ඇස්තිකේ තමයි ස්වාමීන් වහන්සේ පේන මේ දේවල් වල සංඥාවල් වෙනස් වෙන්න ගන්නවා කියලා.
සංඥාවල් වෙනස් වෙනවද සංඥා නොගෙන ඉන්නවද?
මට සංඥාවක් නැති වෙනවා පේන්නේ ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවා තමයි පේන්නේ. يعني දැන් ගල පොළවක් තියෙනවා නම් ඒක වතුර වගේ වෙනවා.
අහහ හරි.
හැබැයි එහෙම නැති අර උපේක්ෂා සහගත මධ්‍යස්ථ සිතෙන් වගේ ඉන්නකොට මුකුත් හිතන්න නැතු මේවා වෙනස් වෙලා පේනවා සමහරවිට. දැන් පිටියක් උනත් පේන්නේ නිකන් කූඩි ගලක් වගේ නිකන් නලියනවා වගේ. ඒ ස්වභාවය පැතිරෙලා වගේ යනවා. හැබැයි කවුරු හරි කතා කරොත් හරි වෙන වැඩ කීයදුනොත් හරි එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.
එහෙමත් කියන්න පුළුවන්. නැත්තරම දැන් ඔය தත්ත්වය හුඟක් දෙනෙක් විස්තර කරනවා ඔය භංගයක් දකින්නවා කියන මට්ටමකට ආවහම අර අපි අද කතා කරේ නිරෝධානුපස්සනාවක් කියන මට්ටමේදී දේවල් වල නැතිවීම දකින්න තමයි වැඩියෙන් හිතට හුරු කරන්නේ ඇතිවීම දකින්නට වඩා. ඉතින් එයා හැම දෙයකම නැති වෙන ආකාරය දකිමින් වාසය කරනවා. ඉතින් එතකොට ඔය එයාට ඒක භවනාදි විතරක් නෙමෙයි නැත්තම් ඉඳගෙන ඉඳද්දි විතරක් නෙමෙයි සමහරට නිකන් සැහැල්ලුවෙන් ඉන්නකොටත් ඔන්න සමහරට පේනවා මේ හැම දෙයක්ම නිකන් නලියන ගතියක්. හැම දෙයක්ම නිකන් නැති වෙලා යන ගතියක්. හැම දෙයක්ම බිඳිලා යන ගතියක් එයාට දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් යෝගාවචරයෙන් විස්තර කරනවා. ඒ නිසා ඒක ඒ කියන්නේ මේ ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් තියෙන්නේ වෙන්නේ. නමුත් ඉතින් අපේ ආයතන ඒ තරම් තීව්‍ර නැති නිසා අපිට එච්චර දෙයක් පේන්නේ නැහැ. අපිට එච්චර දෙයක් දැනෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි ඒ පෙනෙන දැනෙන දේවල් වල මතු පිට තියෙන ස්වභාවයට මුලා වෙනවා. අපි තුම අපි දැක්කේ මොකක් හරි චිත්‍රයක් නම් ඒ චිත්‍රයෙන් පෙන්නුම් කරන දේ තුල අපි මුලාවටපත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් ඒ මුලාව නවත්වන්න. ඒතර මෙතන තියෙන නිකන් මේ කුරුටු ගෑම් කීපයක්. මෙතන තියෙන නිකන් හැඩතල කීපයක් පහට වල මිශ්‍රණයක්. එතකොට තියෙන අන්න විරාගයක්. ඒතර එහෙම දකින්න අන්න මේවැය තියෙන අනිත්‍යත්වයක් ප්‍රකට වෙනවා. ඒ නිසා අපි තුල උපේක්ෂාව වැඩි වෙන්න අපි දේවල් ග්‍රහණය කරන්නේ නැතිව ඉන්න එතකොට ඒවටම ආවිනික වෙච්ච ඒවායේම ස්වභාවික අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. ඒක කරදරයක් කරගන්න එපා. හිතට ඒක පේනවා නම් ඒක අවබෝධ කරගෙන සැහැල්ලුවෙන් ඉන්න.
එහෙමයි. දැන් මේ වෙලාවට ස්වාමීන් වහන්සේ මේ දෙයක් කියලා නිකන් තමන්ටම හේතු ගැනීමක් වගේ. ඒ කියන්නේ මේවා අපි හදාගන්න හැදිච්ච දේවල් කියලා අදහසක් ඇති වෙනවා. ඉතින් අර එතකොට ඒවා අල්ලගන්න වුමනාවක්
එන්නේ නැහැ. හරියටම හරි. ඔය ඒක තමයි. දැන් ඒක තමයි. දැන් අත්‍තරම මුළු ලෝකෙම තියෙන සංකත ස්වභාවයක්නේ. දැන් අපි අර මං හිතන්නේ මං ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී කිව්වා මතක් කළා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අපේ හිතේ තියෙන සරල උපේක්ෂාව අතහැරලා හිත ආයෙත් මොනහරි මනාපයක් අමනාපයක් දක්වා ගියොත් බුදුරජාණන් වහන්සේ කියනවා නැවතත් පැමිණෙන්න මේ සරල උපේක්ෂාවටම මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන ඒ රළු ඕලාරික තත්වයේ දකිමි. එහෙම නැත්නම් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන ඒ සංකත ස්වභාවය දකිමි. එහෙමත් නැත්නම් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන පටිසමුප්පන්න ස්වභාවය දකිමි. ඉතින් එතකොට දැන් මෙතන පෙන්නලා තියෙන සංකත ස්වභාවය. ඒ කියන්නේ අපේ හිතට දැන් වැටහෙනවා මේ දේවල් කොහොමත් සකස් කරලායි තියෙන්නේ. ඔක්කොම නිකන් ගොඩනගලා තියෙන්නේ. එකිනෙකට එකක් පුරුද්දලා තියෙන්නේ. එකිනෙකට එකක් නිකන් මේ අපි තමු ඇන මුරිච්චි දාලා මේ තද කළා සකස් කළා තියෙන්නේ. ඉතින් ඒක භෞතික දේවල් වලටත් සමානයි, අපේ හිත ඇතුලේ තියෙන දේවල් වලටත් සමානයි. හිත ඇතුලේ අපි පළපදියම් කරගෙන ඉන්න දේවල් වලටත් සමානයි. හිත ඇතුලේ පහළ වෙන දේවල් වලටත් සමානයි. ඉතින් එතකොට ඔන්නෝය සංකත ස්වභාවය දකින්නවා නම් ඒක ලිහෙන්න ඕනේ. තවදුරටත් ඒක සංකතයක් වෙන්න බෑ. තවදුරටත් ඒක සකස් වෙලා මොම ඝන සංඥාවකින් ගන්න විදිහක් නැහැ. ඒක නිකන් බොඳ වෙලා දිය වෙලා යන්න ඕනේ. මුත් සංකත tattya අත්දැක්කා. ඒක තේරුම් ගියා. එතකොට ඒක තවදුරටත් සංකතයක් වෙන්නේ නැහැ. ඒ නිසා වරදක් නැහැ යන විදිහ හොඳයි.
හොඳයි.
තේරුවන් සන්නයි.
ඊළඟට හාම් ගැටලුව සුරංගනි ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔව්
ඔව්.
පරියංකේ ඉන්නකොට ගොඩ වෙලාවට බොහෝම සිතුවිලි ගලාගෙන එන එකක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක දිහා බලන් ඉන්න එක තමයි කරන්නේ. එහෙම ඉන්නකොට එක විටක මේ සිතුවිලි එහා මෙහා කරගෙන ලොකු හිස් අවකාශයක් නිකන් මීදුම් පටලයක් වගේ ගොඩ දුරකින් පිහිටන දෙයක් දැක්කා. එහෙම දැක්කහම ඒකට ලං වෙලා බලන්න කියලා හිතුණා. එහෙම ලං වෙන්න බැලුවට එහෙම ලං වෙන්න බෑ. ඒකත් නිකන් අර ලං වෙන්න මිරිගුව වගේ ඈතට යන ගතියක් තමයි තියෙන්නේ. හැබැයි බොහොම නිෂ්කලංක කිසිම දෙයක් නැති තත්ත්වයක් තමයි එතනදී දුටුවේ. ඉතින් ඒ වෙලාවේ මට දැනුණ මගේ කයත් නිකන් ගල් ගැහිලා වගේ බොහොම හොලවන්න බැරි මට්ටමක හිටියා කියන එක. ඒ අවස්ථාවල් වගේ දේවල් උපක්ලේශද එහෙම නැත්තම් අපිට එහෙම සිතිවිලි අඩු සිතිවිලි නැති අවස්ථා අත්දකින්න ලැබෙනවද භාවනාවේ?
අනිවාර්යයෙන්ම. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සිතිවිලි නැති සිතිවිලි අඩු අවස්ථා අනිවාර්යයෙන්ම අත්දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම දැන් බලන්න නැවත නැවත ගන්න. ඕක දැම්ම උපක්ලේශයක් වෙන්නේ නැහැ. උපක්ලේශයක් වෙන්න නම් ගාක් අපි ඒකට ඇලිලා ගැලිලා ඒකම බැඳිලා එහෙම ඉන්න ඕනේ. දැන් ඔය තාම පටන් ගත්තා විතරයි. ඉතින් ඕක උපක්ලේශයක් නෙමෙයි. දැන් ඔය தත්ත්වය වර්ධනය කරන්නයි අවශ්‍ය. කොහොමද මේ සිතුවිලි ග්‍රහණය කරන්නේ නැති සිතුවිලි සමනය වෙච්ච தත්ත්වයකට හිත ගන්නෙ කියලා දැන් උත්සාහන්ත වෙන්න. එහෙම தත්ත්වයක් ඇති වෙනවා නම් ඒක තව දියුණු කරන්න. දැන් ඒක බාධාවක් කරගන්න එපා, සැක කරන්න යන්න එපා. ඒ සිතුවිලි වලින් නිදහස් වෙච්ච බොහොම ශාන්ත සරල ස්වභාවය දැන් හිතට ප්‍රගුණ කරලා දෙන්න, දියුණු කරලා දෙන්න.
ඔහොමයි සමස්. දැන් ඒක ඇත්තෙම ඒක ඇති වුණේ රිට්‍රීට් එකේ අන්තිම දවසේ මේ පරියන්කේකදී.
හරි.
ඒකකොට මට ඊට පස්සේ වෙන්නේ ඒක භාවනාවේදී ඒවක් එවැනිම අවස්ථාවක් තාම අත්දැකෙන්නේ නැහැ. නමුත් ඒක නිකන් මතකයේ තිබිලා සාමාන්‍ය ඉන්න වෙලාවට ඒ වගේ තැනකට යන ගතියක්.
ආ ඒක හොඳයි. ඒක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වෙන්නේ භාවනාවදී අපි දඟලනවා වැඩි. අපි දඟලනවා අරක ගන්න කියලා. ඒක එතකොට ඒක එන්නේ නැහැ. මොකද අපි සංස්කරණ රාශියක් කරනවනේ. ඔය தත්ත්වය අත්දකින්න නම් අපි කරන සංස්කරණ නතර කරන්න ඕනේ. දැන් අපි නිකන් ඉන්නවා කියන්නේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් ඔහේ ඉන්නවා මේ සරලව. මුකුත් නොකර ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සංස්කරණ අඩු වෙනවා. ඔන්න හිත ස්වභාවිකවම අතෙන්ට යනවා. ඉතින් ඒ නිසා පරයන්කේදීත් බලන්න මුකුත් නොකර ඉන්නේ කොහොමද කියලා. පරයන්කේදීත් බලන්න වෙනත් වචන වලින් කියනනම් භාවනා නොකර ඉන්නේ කොහොමද දැන්. එතකොට අන්න නිකන් ඉන්නවා. අන්න හිත සරල වෙනවා, සැහැල්ලු වෙනවා. අන්න හිත සිතුවිලි වලින් තොරව ශාන්තව ඉන්නවා.
එවැනි අවස්ථාවක්
ඔබ වහන්සේ කියලා දෙන අනිශ්චිත ස්වභාවය කියන්නේ? අන්න හරි. ඔව්. හරියටම හරි. දැන් ඕකෙත් හැබැයි මෙහෙමයි අනිශ්චිත ස්වභාවය කියන වචනය, ඒ කියන්නේ බොහොම අපිටම උත්කෘෂ්ඨ මට්ටමින් ගන්නවා නම් අපිට එතෙන්දී කයේ මොකක්වත් විශේෂයෙන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියනට වඩා උපාදාන කරලා තියෙන්න බෑ. වේදනාවක් වශයෙන් විශේෂ යමක් උපාදාන කරලා තියෙන්නත් බෑ. ඒ වගේම හිතේත් කිසිම සංස්කාර ධර්මයක් මතුවෙලා ඒවෙන් සංඥා පෙන්눔 කළා එහෙම තියෙන්නෙත් නැහැ තියෙන්නත් බැහැ. ඒ නිසා එකපාරටම අපිට සර්ව සම්පූර්ණ අනිශ්චිත භාවයක් හම්බ වෙන එකක් නැහැ. නමුත් සාපේක්ෂව හොඳයි. ඊට පස්සේ ඉතින් ඔයක තව තව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒක තව තව පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යනවා.
එහෙමයි.
ඔව් හොඳයි.
තේරුවා සර්. ඊළඟ දහම් ගැටලුව කුලසිරිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම කියන දේ අහනවා කියලා මම හිතනවා.
ඔව් ඔව්.
පළමුවෙන්ම සඳහන් කරන්න ඕන වාචිකයේ මේ ආනාපාන සති සූත්‍රය අතිකරගෙන තියෙන දේශනා මාලාව ඉතාම විශිෂ්ට ලෙස පියවරෙන් පියවර ඔබවහන්සේ එක දේශනා කරනවා. අපේ තියෙන හුඟක් ගැටළු සහගත තැන් ඔබවහන්සේකින් විවසන්නේ නැතුව වටේ ඔබේ නිරාකරණය වෙනවා. නමුත් තව තවත් ගැටළු ඇති වෙන්න පුළුවන්. මේවත් මතුවට ඔබවහන්සේට ඉදිරිපත් කරන්න කියලා අපි මම හිතනවා. මගේ ප්‍රශ්නය සාහනාංශ දැන් තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තරයි කියන්නේ ඒක අපි මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ තුල ජීවත් වෙන ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ට අසුවන්නේ නැති සිස්ට ඒයින් එහාගේ ධර්මයක් තමයි තුලගතන් වහන්සේ දේශනා කළේ. මේකල වහන්සේට කරනම් පිළිතුරක් නොදීන එක වහන්සේට කරන්න පුළුවන්. නමුත් අපි දැකලා තියෙනවා, මම අහලා තියෙනවා, මම වෛද්‍යවරයෙක් විදිහට අපි සමහර වෙලාවට හිතනවා මේ විද්‍යාව තුළින් මේ ධර්මය අපිට පුළුවන් ඒ තියෙන කරුණු විද්‍යාව තුළින් අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. මම හිතන්නේ සමුනාගේ විද්‍යාව කියන්නේ මේ ලෝකයේ තුළ අපි අත්විඳින දෙයක්. ඒක ඉන්ද්‍රිය ගෝචර වලට අසු වෙන දෙයක්. ඉතින් තථාගතයන් වහන්සේගේ මේ ලෝකෝත්තර ධර්මය මේ අපි අසුරු කරන්න මේ අපි ජීවත් වෙන මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ට එහා ගියකක් කොහොමද අපි විද්‍යාවට පළමුතන දීලා ඒක මේක මෙහෙමයි කියලා මේ අපිට ඔප්පු කරන්න එහෙම පුළුවන්ද? මම හිතන්නේ ඒක අපි මම හිතන විදිහට මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව ඒක මුලාවක් කියලා තමයි සාන්දහා මට හිතෙන්නේ. මම කැමතියි වහන්සේ මේ පිළිබඳව යමක් ප්‍රකාශ කරනවා.
අතරම ඔක ඉතින් දෙපැත්තටම කියන්න පුළුවන්. يعني විද්‍යාව පැත්තෙන් ඒගොල්ලෝ ඉතින් හුඟක් භෞතිකත්වය අල්ලගෙන භෞතිකත්වයේ පරමාණු මූලද්‍රව්‍ය අල්ලගෙන ඉතින් යන ගමනක් තියෙනවා. බෙද බෙදා යන ගමනක් තියෙනවා. ඉතින් හැබැයි ඒවැයේ ඉතින් ඒගොල්ලෝ කොහොම හරි ඉතින් අල්ල ගන්නවා. මෙන්න මේක තමයි අණුව. මෙන්න මේක තමයි පරමාණුව. මෙන්න මේක තමයි නියුට්‍රෝනය. මේක තමයි ප්‍රෝටෝනය. ඉතින් පස්සේ වෙන ඒකෙත් ඉතින් තවත් බෙදෙනවා. තම එතන ඇත්තටම ඒ බෙදීම කියන එකේ යම්කිසි වාසියක් තියෙන්න පුළුවන්. ඝන සංඥාව දිනු කරගන්න යම්කිසි වාසියක් තියෙන්න පුළුවන්. නමුත් අර බෙදලා අන්තිමට හම්බෙන එක ඒක පරමාණුය මේක මෙහෙමයි කියලා යන එක එතනත් ඉතින් අල්ල ගැනීමක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා ලස්සන කතාවක් කියනවා කටුකුරුන් දෙසාමින් වහන්සේ 90ක් අල්ලගත්තත් කණුවක් අල්ලගත්තත් එතන තියෙන අල්ල ගැනීමක්. ඒ නිසා විද්‍යාඥයෝ 90ක් අල්ලගෙන දඟලනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සුයෝ 90ක් අල්ලගෙන දඟලනවා. ඉතින් ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මොකක් අල්ලා ගත්තත් එතන තියෙන අල්ලා ගැනීම. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා මේ නිබ්බිදාවක් පැත්තකට තමයි දේශනා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිටම දැන් භෞතික දේවල් ගැන දේශනා කරද්දී රූපස්කන්ධය ගැන දේශනා කරද්දී දැන් අපි විද්‍යාපැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ රූපස්කන්ධය ගැන කියන්න වෙන්නේ ඒගොල්ලෝ කියන අන්දමට නම් කියන්න වෙන්නේ භෞතික දේවල්. අණු පැත්තෙන්, පරමාණු පැත්තෙන්, ග්‍රහලෝක පැත්තෙන්, සෞරග්‍රහ මණ්ඩල පැත්තෙන්. ඉතින් ඔය විදිහට ඉතින් හිතා ගන්න බැරි තරම් පරතරක් නොපෙනෙන හිමක් කොනක් නැති මේ බොහොම ඈතකට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ බොහොම සරල මට්ටමක දේශනාවක් කරනවා. මෙතන සතර මහා ධාතුන් පැත්තක්, පට වියාපෝ තේජෝ වායෝ කියන පැත්තක්, ඊටත් එහා ගෙහිලා ඇයි මේ රූප කියලා කියන්නේ? රූප කියලා කියන්නේ රූපති දීවෝ භික්කවේ රූපං අදේත කියලා. මේ මහණෙනි මේවා මේ කැඩෙන බිඳෙන සුළුයි, මේවා රුප්පණයකට ලක් වෙනවා, මේවා වෙලා බොහොම දුර්වල දේවල්. අවුවෙනුත් මේක මේ වෙනසකට ලක් වෙනවා, වැස්සෙනුත් මේක පීඩාවකට ලක් වෙනවා, මැස්සෙක්ගෙන් මේක පීඩාවකට ලක් වෙනවා, මදුරුවන්ගෙන් මේක පීඩාවකට ලක් වෙනවා, සර්පෙන්ගෙන් මේක පීඩාවට ලක් වෙනවා, වැසි සුළං ආදියෙන් මේක පීඩාවට ලක් වෙනවා, සාපිපාස ආදියෙන් මේක පීඩාවට ලක් වෙනවා. කීකේ බුදුරජාණන් වහන්සේ ওই කජ්ජනීය සූත්‍රයේදී එහෙම හරි ලස්සනට මේ රූපස්කන්ධය ඉදිරිපත් කරනවා. මේකේ තියෙන මේ රුප්පණය වීමේ ලක්ෂණය, මෙන්න මේ රූපයේ තියෙන කැඩෙන බිඳෙන සුළු ස්වභාවය, ෂණ බංගුර භාවය, ඒකේ තියෙන දුර්වල ස්වභාවය. ඉතින් මෙන්න මේ බඳු දුර්වල කැඩෙන බිඳෙන සුළු බොහොම මේ බාහිර තියෙන බාධාවන් වලින් නිරන්තරයෙන් පීඩාවට පීලණයට ලක් වෙන රූපයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ දෙන අර්ථකථනයේදී ඇත්තනම අපේ හිත පෙළඹෙන්නේ මේක පිළිබඳව එක්තරා අන්දමක නිබ්බිදාවක් පහළ කරගන්න, කලකිරීමක් පහළ කරගන්න, මේක අගය කරන්න, මේක අල්ලගන්න පැත්තකට වඩා මේක අතහැරලා දමන පැත්තකට තමයි හිත යොමු වෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව ඇත්තනම බොහෝ දුරට කියන්නේ මේ දැන් දේශනාවෙම තියෙනවා නිබ්බිදා විරාගාය, විරාගයේ පිණිස නිබ්බිදා, නිබ්බිදා පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස දේශනා කරුමත් තමයි බුදුරජාන් වහන්සේක තියෙන්නේ. නමුත් ඉතින් විද්‍යාවෙන් හොයන්නේ තියෙන්නේ ඒක නෙමෙයි. විද්‍යාවෙන් හොයන්නේ කොහොමද ඉතින් මේක විකුණලා කීයක් හරි හොයාගන්නේ කියන පැත්තරනේ යන්නේ අන්තිමට. ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඒ නිසා කෙසේ නමුත් ඉතින් විද්‍යාව හරහා බුදුදහමේ යම් සනාත වීමකුත් වෙනවා. නමුත් ඉතින් විද්‍යාව අවශ්‍ය නැහැ බුදුරජාන් වහන්සේගේ දේශනාව සනාත කරන්න. එක එක පැති තියෙනවා ඉතින්.
ඒ වගේම ස්වාමීන් වහන්සේ නා උදාහරණයක් වශයෙන් දැන් මම ලෝකේ තියෙන බලගතුම දුරේක්ෂය පිටු හබල් මට මතක විදියට මේ වගේ ළමක් තියෙන්නේ. මේ දුරේක්ෂයෙන් ලෝකේ ගොඩාක් ඊත සහ ලෝක දකින්නවා. නමුත් අවසානයේදී මේ මොනව දැක්කත් අපි අවසානයේදී ඒක අපිට බලන්න වෙන්නේ අපේ ඇසතුලින්.
අන්න හරි.
ඔව්. එතකොට මේ අසතුලින් බලන දේවල්
ඔව්.
ගැන නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉතිහාදීය ධාම සූක්ෂම වාසෙන්තර කිවිදිරි ධාම සූක්ෂම ධර්මතාවයක් තමයි දේශනා කළේ.
ඔව් ඒක හරි. ඒක ඔව්. ඒක හරි. දැන් ඇත්තටම දැන් ඒක ඔය මේ ලෝක සූත්‍රයේදී හැම බුදුරජාණන් වහන්සේගේ කාරණාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපි කොයිතරම් ඈත ගියත් අපිට මේ ඇහැ රූප කන සද්ද නාසය ගඳ සුවඳ දිව රස කය ස්පර්ශ මනස ධර්ම කියන මේ පද්ධතිය ඇතුලේ තමයි අපි ඉන්නේ. ඉන් එහා යෑමක් නැහැ.
එහෙනම් තමයි ගාන්ත වාග්සේට නිරෝගී බවම.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව රම්‍යා හේවා රත්නටි ඉදිරිපත් කරන්න පුළුවන්. අන්මියුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
තෙරුවන්
සරණයි.
මට පොඩි ප්‍රශ්නයක මගේ ප්‍රකාශයකුත් පොඩි ප්‍රශ්නයකුත් අහන්න තියෙනවා. ඔබ වහන්සේ මෙල්බර්න් නුවරට මීට අවුරුදු කීපයකට පෙර ආපු දවසේ ඉඳන් අද වෙනතුරු මම හිතන්නේ මම ආනාපාන සති සූත්‍රය හතර පහ වතාවක් ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ පොතක් කියවලා තියෙනවා. මට අද පැහැදිලි වුණා, දැන් මට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි අපි ආනාපාන භාවනාව තුළින් භාවනාවේදී ඉතාම හොඳට ඔය කියන දේවල් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන දේවල් අපේ ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නේ කොහොමද කියන එක. නමුත් මට අද මම දන්නේ ඒක හරි අවබෝධයක්ද කියලා මට අද තේරුණා ධම්මානුපස්සනාව තුළින් තමයි අපිට මේක විස්තර කරලා දෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත්‍ය කියන එක, අනිත්‍ය ස්ථානිකතාව ඇති වෙන එක, උදේවය දකින එක, ඒ වගේ දේවල් අපිට ධර්මානුපස්සනාව තුළින් තමයි අවබෝධ වෙන්නේ කියලා.
ඔව්, දැන් මෙහෙමයි. දැන් අතරම සති මේ ආනාපාන සති සූත්‍රයේදී මේ විදිහට තමයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ කායानुපස්සනා කොටසේදී මේ තරම්ම විපස්සනාව ගැන ලොකු විස්තරයක් නැහැ. මෙදනානුපස්සනාවෙත් එහෙමයි, චිත්තානුපස්සනාවෙත් නැහැ. හැබැයි දැන් මෙහෙම දැන් නැති වුණාට මොකද චිත්තානුපස්සනාවේ ඔය විමෝචයන් චිත්තං කියන එක ගන්න විදිහක් නැහැ යම් අවබෝධයක් නොතිබුණා නම්. ඒ නිසා කායानुපස්සනාවේදී නිකන් ආරම්භක යෝගාවචරයක් විදිහට යා වතුරට බහිනවා. ඊට පස්සේ වේදනානුපස්සනාවේදී තව ටිකක් යා ඉගෙන ගන්නවා. චිත්තානුපස්සනාව එනකොට යම් අවබෝධයක් ලබනවා. හැබැයි මේ අවබෝධය තවදුරටත් දියුණු කරන්න අවශ්‍යයි. ඒ දියුණු කරන්න උවමනා කරන ඒ අවබෝධය තමයි දැන් විපස්සනාවක් විපස්සනාව තව තව තීව්‍ර කරමින් ධම්මානුපස්සනාවේදී දේශනා කරලා තියෙන්නේ. හැබැයි දැන් ඔය දේශනා ක්‍රමය පොඩ්ඩක් වෙනස් සතිපට්ඨානෙදී. සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එක එක කර්මස්ථානයක ඔය මුළු කටයුත්තම කෙරෙනවා. ඒකයි සම්තින වෙනස. දැන් සතිපට්ඨානෙදී හිතන්න කායानुපස්සනා ධාතු කර්මස්ථානය කියලා, ධාතු මනසිකාර කොටස කියලා. දැන් එතන මේ මුළු වැඩේම ක්‍රියාත්මක වෙලා තියෙනවා. නිකන් මුලින් ධාතුන්ගේ හඳුන්වා දීමක්, ඊට පස්සේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගැනීමක්, ඒ කියන්නේ විපස්සනාවක්. ඊට පස්සේ ඒක යම් පමණකට දියුණු වීම නිසා එයාගේ හිතේ ඒ යෝගාවචරයේ හිතේ ඇතිවෙන ඒ අනිශ්චිත භාවයක වාසය කිරීමක්. එතකොට මේ අවස්ථා තුනම බොහෝ දුර නිරූපණය වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් සතිපට්ඨානයේ එක ප්‍රධාන කොටසක් නැත්නම් ඒ සතිපට්ඨානයේ විස්තර කරන තවත් සූත්‍රයක් තමයි විභංග සූත්‍රය කියන්නේ. සතිපට්ඨාන සංයුත්තේ එන. ඉතින් ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් තියෙන සතිපට්ඨානෙ. ඒ කියන්නේ සිහිය පිහිටුවීම. ඊළඟට තියෙන සතිපට්ඨාන භාවනාව. ඒ කියන්නේ ඔය අනිත්‍යත්වයේ දකිමින්, සමුදේවය දකිමින් හොඳට භාවනාවක් වශයෙන්, විපස්සනාවක් වශයෙන් දියුණු කිරීම. ඊට පස්සේ තියෙන්නේ ඒ දියුණු කරගත්ත தත්වය තුල වාසය කිරීම. ඒක තව තව බහුලීකృత කිරීම. ඒ තුලම ඒකම අපේ ජීවිතේ බවට පත් කර ගැනීම. ඒක තමයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් තුන්වෙනි කොටසේ ඉදිරිපත් කරන්නේ අන්න ඒකයි. සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා විස්තර කරනවා. ඉතින් එතකොට සතිපට්ඨානය තුළ හැම කර්මස්ථානයකම මේ අවස්ථා තුනම අන්තර්ගත වෙනවා කියන්න පුළුවන්. ආනාපාන සතියේදී ඒකේ පොඩ්ඩක් ඊට වඩා වෙනස් මොහුනුවරකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක නම් මගේ පෞද්ගලික අත්දැකීමක්. ඒක මම හරියට තේරුම් ගත්තද කියලා ඔබ වහන්සේගෙන් අහන්නයි මම මේක අහන්නේ. මේ ළඟදී අපි දැන් මේ කොවිඩ් කාලේ කොහෙවත් යන්නේ නැහැ. නමුත් මේ ළඟදී පවුලේ බොහොම කිට්ටු දරුවෙක්ගේ දෙයකට අපි සහභාගී වුණා. ඉතින් ඒකට ගියේ කිසිම අකමැත්තකින් එහෙම නෙමෙයි, ගිහිල්ලා අපි සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා එනකොට මට කාර් එකට නැග්ග ගමන්ම මට හිතුණා ඒකත් ඉවරයි කියලා. මම නිකන් සැනසුම් සිසුමක් හෙළුවා වගේ මට දැනුණා. ඊපස්සේ මම හස්බන්ඩ්ට කිව්වා ඒකත් ඉවරයි. හැබැයි මම අකමැත්තෙන් මේ ස්වාමීන් වහන්සේ ගියේ. මම එතන ගිහිල්ලා සන්තෝෂ වුණේ නැත්තේ නෑ. අර නමුත් ඉතින් අපේ දැන් වයසත් එක්ක එහෙම අපි නිකන් උතුරායන සන්තෝෂයක් කිසිම දෙයක නෑ. සාමාන්‍යයෙන් සන්තෝෂ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් වෙන තැන් වලට මම යනකොට මම හුඟක් අවස්ථාවල් වල අර අපි ලංකාවේ සිංහල කතාවෙන් කියනවාට යන්නම් වාලේ යනවා වගේ ඉන්න ඉවරුනාම සන්තෝෂ. නමුත් මේක එහෙම නෙමෙයි. මම බොහොම පොසිටිව් මේ වැක්කින් ගිහිල්ලා ඉවරුනාම මම ඒක ඉවරු වීමේ මට සැලසීමක් ලැබුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මට දැන් හිතෙනවා මම මේ නිරෝධයද දැක්කේ කියලා.
නිරෝධය එහෙම අපිට කියන්නේ සම්මුති වශයෙන් අපිට ඒක නිරෝධයක් කියලා කියන්න පුළුවන්. අර අපි සියුම් මට්ටමක දේවල් වල නිරෝධයක් දකිමින් ඒක අගය කරමින් ඒ නිරුද්ධ වුණාට පස්සේ බොහොම සහනශීලීව වාසය කරමින් ඉන්න පදනමක්, ඒ බඳු ස්වභාවයක් හිතේ දියුණු කරනවා නම් ඇත්තටම ඒ ස්වභාවය අපේ අනිකුත් සම්මුති ලෝකයේදීත් නිරූපණය වෙන්න පුළුවන්. ඒ නිසා දේවල් වල
අල්ල බදාගෙන ඒවම පටලෝගෙන ඒවා තුලම নিমগ্ন වෙලා වාසය කරනවා වෙනුවට යන්තම් වැඩේ ඉවරයි කියන පැත්තට ඒකත් එහෙනම් යන්තම් ඉවර වුණා කියන පැත්තට දැන් හිත හරි කැමතියි ඉවර වෙලා දැන් ඉතින් ඉවරයිනේ වැඩේ දැන් ඉතින් ආයි බලන්න කරන්න දෙයක් නැහැ වැඩේ යන්තම් ඉවර වුණා ඉතින් ඒක එතකොට හිතට සහනයක් තියෙනවා දැන් යමක් තියෙනවා නම් ඕක අල්ලගෙන ඒකත් එක්ක පැටලිලා ඒකත් එක්ක ඔට්ටු වෙලා ඉතින් කරදර ගොඩක් තියෙනවා දැන් ඉතින් යන්තම් ඔන්න ඒකත් ඉවර වුණා කියලා ඉතින් එතකොට අන්න හිතට විවේකයෙන් ඉන්න පුළුවන් හොඳයි 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 තේරුම් ගන්න සන්නයි
ඊළඟ දහම් ගැටලුව රේණුකා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනවද
ඔව් ඇහෙනවා
තේරුම් ගන්න අපි හැමදෙණි
ඔව්
මගේ ගැටලුව ඇත්තටම ඔබ වහන්සේ එදා මට මේ ගැටලුවේ මුල් කොටසට උත්තරේ ලැබුණා. ඒ කියන්නේ මේක හිත දුන්න උපදේශයේදී ඒ කියන්නේ ගැටීමකින් හරි ඇලීමකින් හරි හිත වෙන්නේ මේ කරනකොට අපි ඒ පුරුද්ද භාවනාව තුළින් ගත්ත පුරුද්ද එදිනදා ජීවිතයේදී හිත හැකිලිම විදිහට එම තත්ත්වයන් එනකොට හිත ඉන්නේ වෙන්න දරන උත්සාහය මම දැන් අගේ කරගෙන යනවා. ඒ උත්සාහයේදී අපේ හැමෝටම හිත හුඟක් තැන්පත් වෙනවා. එදිනදා ජීවිතයේදී ගැටළු වලට. මේ විදිහට යනකොට අපේ හැමෝටම දැන් මට අලුතෙන්ම ලැබිලා තියෙන ගැටළුව තමයි දැන් මම රැයට නිදා ගන්න යනකොට ඉස්සරදී මම හුඟක් වෙලාවට ආනාපාන සතියට හිත දාන නිදා ගන්නේ. දැන් හුඟක් වෙලාවට හිතේ නිමිච්ච හිතේ හිස් භාවයට හිත දාලා මම නිදා ගන්නෙ හුඟක් වෙලාවට අස් දෙක වහගත්ත ගමන් හිතට දැනෙන්නේ ඒ හිතට ඕ මනසට දැනෙන්නේ හිස් ප්‍රමාණ හිස් භාවය. ඉතින් හැබැයි මට නින්දෙදී මේ ළඟකදී ඉඳලා දැන් තවස් කීපෙක ඉඳලා හුඟක්ම මේ හීන පේන්න පටන් ගන්නවා. අපි හඳුනේ හීනවල හුඟක්ම දැනෙන්නේ එක කෙනෙක් මැරෙනවා හරි එක මලගමක් හරි මේ මරණය සම්බන්ධ යම් කිසි දෙයක් තමයි මගේ හිතේ මම දකින්න තියෙන වෙලාව මම ඇහැරුණාම මේ ආපහු වර හිත මම ආපහු හිත ගන්නවා මේ නිදහස් තත්ත්වයට. ඒ වුණාට මට හිතෙනවා මං මේ කරන දෙයින් මම මේ එදිනදා ජීවිතේදී ලැබෙන දාක්ෂය ඇතුළත හම්බ වෙන දේවල් වලින් හිත බැහැරව යන එකේ මම කරන දෙයක්ද එහෙම නැත්නම් මේක මේ හිතෙන්ම සිද්ධ වෙන දෙයක්ද මගේ මොකක් හරි මෙතන පටලැවිලක් තියෙනවා කියලා මට හිතුණා. මං මේ පෙට්ටිනිසි මේ මෙහෙම ඊන දකින්න පටන් ගත්තාම ඉතින් එහෙම ඇහැරුණාට පස්සේ ආපහු නිින්ද සෑහෙන වෙලාවක් නිින්ද නොයන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඉතින් මම ඉඳගෙන මේ ඒ හිත නිදහස් තත්ත්වයට දාලා හිතියට නිින්ද එන්නේ නැහැ අපේ හැමෝටම. ඉතින් මම හිතුවා මේ තත්ත්වය ගැන ඔබ වහන්සේගෙන් අහන්න මට මොකක්
හරි කන්ෆියුෂන් එකකට මං ගිහිල්ලා තියෙනවද කියන එක දැනගන්න. හරි. නෑ, ඇත්තටම කරන විදිහ හොඳයි. කරන විදිහ නිවැරදි. ඇත්තටම මේ කියන්නේ දැන් අපි ටික ටික ඔය නිදහස් ස්වභාවය අත්දකින්න අනිශ්චිත ස්වභාවයක් අත්දකින්න නිදාගන්න යනකොටත් ඒ తත්වය හිතට හුරු කරගෙන තමයි නිදාගන්න තියෙන්නේ. එහෙම නැතුව ආනාපානයට හිත දාලා දැන් නිදාගන්න එක සුදුසු නෑ. එතකොට මෑනියු කරනවා වගේ අපි හිත නැවතත් බොහොම සංසුන් කරගන්නවා. නිදහස් කරගන්නවා. උපාදාන කරන්නේ නැතුව බොහොම සංසුන්ව වාසය කරනවා. වාසය කරලා එහෙම්ම නිදා එහෙම්ම යාට නිදා ගන්න ඉඩ තලස්සනවා. ඉතින් ඒක නිවැරදි. හැබැයි ඉතින් ඒ අතරවානේ නිින්දෙදි මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. ඉතින් එතකොට ඉතින් එයා මොනා හරි පරණ තියෙන දේවල් ටිකක් එළියට දානවා. මොකද අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවානේ එක එක කුණු කන්දල්, එක එක පරණ සංඥාවල්. ඉතින් ඔවා හිතේ තියෙනවා. ඉතින් ඒවා ඉතින් ආයෙත් එළියට එනවා නිින්දෙදි. ඉතින් ඒවා ගැන ඒ තරම්ම ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපිට සම්පූර්ණයෙන් තාම සුද්ධ වීමක් වෙලා නැහැ. ටික ටික සුද්ධ වේවි. ඒ නිසා බහුලීකృత කරන්න ඔය අනිශ්චිත ස්වභාවය බහුලීකృత කරන්න පුළුවන් තරම් ඔය తত্ত্বය නින්දෙදි දකින සිහින ඔය පෙනිද්දෙන් ඒක ඔය ගියදෙන් ඊට පස්සේ අනිත් එක තමයි ඇහැරුණාට පස්සේ මගදී ඇහැරුණොත් එහෙම හුඟක් වෙලාවට ඉතින් ඕක මමත් පෞද්ගලිකව අත්දකින්න ප්‍රශ්නයක් එකපාරට ආයෙ නිදාගත්තら නින්ද යන්නේ ඉතින් ඒක නෙමෙයි කරන්න තියෙන ආයෙත් පොඩ්ඩක් ඕනනම් පුළුවන් නම් එළියට යන්න කියන්නේ ආයෙත් පරිසරයට යන්න ගිහිල්ලා චුට්ටක් එහාට මෙහාට බොහොම සරලව සැහැල්ලුවෙන් එහාට මෙහාට සක්වම් කරන්න ඒ කියන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අර හිතේ තියෙන ආතති ගතිය නැති වෙලා යනවා. ආයෙත් නිකන් ඈනුමත් දෙකක් ගිහිල්ලා බොහොම සංසුන් වෙලා හිත සැහැල්ලු වෙලා ඒ තත්ත්වය හොඳට සකස් කරලා දෙනවා. ඊට පස්සේ ආයෙත් ගෙනල්ලා නින්දට දාන්න පුළුවන්. ඒ නිසා ඔය අතරමඟදී ඇහැරුණාම අපි කලබල වෙලා අයියෝ දැන් ඉක්මනටම නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් සැහැල්ලුවෙන් එළියට එහෙම පුළුවන් නම් යන්න එහෙමයි එහෙම නැත්නම් ගෙදරම ටිකක් නිදහස් තැනකට ඒ කියන්නේ බඩු මූට්ටු අඩු තැනකට ඉඩකඩ තියෙන තැනකට ගිහින චුට්ටක් එහාට මෙහාට සක්මන් කරගෙන හිතට ඒ අර සැහැල්ලු ගතිය දේවල් වලින් නිදහස් වෙච්ච ගතිය ටිකක් හුරු කරලා දීලා ඈනුමත් දෙකක් යන්න දීලා ඊට පස්සේ නිදාගත්තනම් වඩා පහසු වෙයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකා ජයග්‍රහණ ඉදිරිපත් කරන්න. අපිට ඇසෙන්නේ නැහැ, ඔබගේ මයික් එක නම් ඔන් වෙලා තියෙන්නේ. කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක් බලන්න.
අපි අනිත් කෙනා ගාවට යමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. බුද්ධි මහතාට අවස්ථාව ලැබෙන ඔබගේ දහම් ගැටලුව කෙටි ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස මේ එකක් මගේ භාවනාවේදී ස්වාමීන් වහන්ස මට අර ඉස්සර හොඳටම ෂාප්ව දැනෙච්ච අර කෙලස් එනකොට ඒක හොඳට ෂාප්ව මේ මෙතන මේ අර මම හැදෙනවා වගේ දේවල් හොඳට ෂාප්ව දැනෙච්ච එක දැන් එච්චර හොඳට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒකට මට නිකන් අර මම කවදාවත් නිකන් අර බොහොම සාමාන්‍ය වෙලා වගේ මට
දැනෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. හරි. එතකොට මෙහෙමයි. දැන් සාමාන්‍ය වෙලා දැනෙද්දී කෙලස් තියනවද කෙලසුත් ගිහිල්ලාද?
දැන් වෙනදට ෂාප්ව දැනෙන එක ගොඩ ඈතින් වගේ.
හා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක්
නැහැ.
හරි ප්‍රශ්නයක් නැහැ. යන විදිහ හොඳයි. ඉතින් දැන් කෙලස් වෙන්න පුළුවන්, නිකෙලස් වෙන්න පුළුවන්, කොයිවත් තීව්‍රව දැනෙන්නේ නැහැ කියන එකේ වැරද්දක් නැහැ. ඒව නිකන් තියා බොඳ වෙලා ඈතට ගිහිල්ලා තමයි දැනෙන්නේ. හිත ඉන්නව හැබැයි යාට ආවෙනික යාගේ නිදහස් ස්වභාවයත් තුළ යාගේ gedara තුළ නැත්නම් යාගේ කැදැල්ල තුළ හිත ඉන්නවා. එයාට වැඩක් නැහැ දැන් මේ අර එන දේවල් ওই තරම් තීක්ෂණව දකින්න. මේක දිගපළන මනින්න දැන් හිතට උවමනාවක් නැහැ. හිතට දැන් ඒවා නිකන් එපා වෙලා තියෙන්නේ. කිසි වැරද්දක් නැහැ.
සමහර
හරි ඕකෙන්දි දැනෙනවා වෙන්න පුළුවන් හිත ඒකත් එක කතන්දරයකුත් ගොතනවද?
එහෙම කොහොමත් මට ටිකක් අඩුයිනි ස්වාමීන් වහන්සේ.
ආ එහෙනම් කමක් නැහැ. ඒ කියන්නේ දැනෙන්න පුළුවන්, පෙනෙන්න පුළුවන්. අපිට සංවේදී බව තියෙනවා. නමුත් හිත ඒක අල්ලගෙන කතන්දර ගොතන්න නැත්නම් ප්‍රපංච කරන්නේ නැත්නම් වරදක් නැහැ. හිතේ අර අපි කලින් මතක් කළා වගේ තිගැස්මක් පහළ වීමත් අඩු නම් ඒකත් හොඳයි. හැබැයි සංවේදී නිසා ලොකු තිගැස්මක් පහළ වෙනවා නම් හිතේ එහෙමනම් ඉතින් තව කොහොමද ඉතින් අපිට තව හැදෙන්න තියෙනවා. ඉතින් යන විදිහේ නරකක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.
මට එකඟ අර මේ
අනිවාර්යෙන් එතෙන්ට එනවා. එතෙන්ට එනවා. ඒකේ වැරද්දක් නැහැ. කොහොමත් අපේ මුල දැන් ඔය දැන් ඔය தත්තේට එන ඔය தත්තේ කියන්නේ දැන් කවුරුත් හුඟක් දෙනෙක් දැන් මෙතනදී කතා කළේ මුලදී අපි භාවනාවක් කරනවා. ඒක අපි බැහැලා කරනවා, තදින් කරනවා. ඒක අපි උනන්දුවෙන්, උත්සාහයෙන්, උවමනාවෙන් සතිය පවත්වමින් වම දකුණ කියලා ආස්වාස ප්‍රස්වාස කියලා ඉතින් සෑහෙන්න දැඟලිල්ලක් දඟලලා තමයි කරන්නේ. ඒ හැම තමයි අපි කවුරුත් වැඩේ කරන්නේ. හැබැයි ටික ටික මගදී යනකොට තින් දැන් එච්චර දඟලන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට වැඩේ යනවා. ඉතින් එතකොට අන්න උපේක්ෂාවෙන් වැඩේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර දැන් එක්තරා අන්දමක ඉන්ද්‍රිය සමතාවයක් කොන්න දැන් ඇති වෙනවා. ඉතින් ඒකයි දියුණු මට්ටම. ඊට පස්සේ තවත් එහාට යනකොට ආයතනින් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ හිත ගිහින් අල්ල ගත්තොත් අතහරින්නයි තියෙන්නේ. හිත ගිහින් උපාදාන කළොත් අන්න බේර ගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට ආයෙත් නිකන් අර මුකුත් නොකර ඉන්න වගේ තත්යකට එන්නේ. ආයෙත් නිකන් භාවනාවක් කරේ නෑ නේද? දැන් මේ ආයි මං අර පරණ තත්ය වගේ නේද ඉන්නේ කියලා තින් අපේ හිත එහෙම ප්‍රශ්න ගන්න පුළුවන්. හැබැයි ආපිට පොඩ්ඩක් තේරුම් ගන්න හිත කිසිවක් උපාදාන කළා නැත්තම්, ඇතුලේ කතාවක් නැත්තම්, ප්‍රපංච කරන්නේ නැත්තම්, හිතේ ආතතියක් ගොඩනැගිලා නැත්තම්, හිතේ තියෙනවා නම් බොහොම සහනශීලී සාමකාමී ගතියක්, ඒ කියන්නේ අපි වෙනත් තත්වයක ඉන්නේ. අර කලින් හිටිය හැමදේම අල්ලගෙන බදාගෙන කෑ ගහගෙන අඬාගෙන කතන්දර ගොතාගෙන සිහින ලෝකවල අතරමං වෙලා හිටිය මට්ටම නෙමෙයි, ඊට වඩා හාත්පසින්ම වෙනස් මට්ටමක්. හැබැයි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, සරලව ඉන්නවා, ලොකුවට භාවනා කරනවා කියලා දඟලන මට්ටමක් නැහැ.
එහෙමයි සාමිනාස, ඊට වඩා හාත්පසින්ම වෙනස් මට්ටමක් තමයි ඕනේ. ඒ කියන්නේ මම අර එහෙමයි සම්හංස, අපි පුංචි කාලේ තියා වගේ හිතක් තමයි තියෙන්නේ. එතකොට ස්වාමින්වහන්ස තව දුරටත් දැන් අපි සබ්බ පොඩක් දුර යන්න තියෙනවා. ඒකට තව දුරටත් භාවනා කරනකොට යා ඒක කොහොමද එතකොට කරන්නේ
ස්වාමින්? ඒක තමයි අද දේශනාවේදීත් ඒවා ගැන තමයි අපි තව දුරටත් සාකච්ඡා කළේ. අපි ඊළඟ දේශනාවේදීත් ඒවා තමයි තවත් සාකච්ඡා කරන්න තියෙන්නේ, කොහොමද ඉතින් මේවා තව තව දියුණු කරන්න කියලා. ඒ නිසා තව සතියක් ඉවසන්න කියලා ආරාධනා කරනවා.
ධාතු ලක්ෂණ අත්විඳින කෙනෙක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ වේදනාන් පස්සනාවක් චිත්තාන් පස්සනාවක් කරහා යන කෙනෙක්
වෙන්න පුළුවන්.
දැකින්නේ අනිශ්චිත ස්වභාවයක්
විදියට. නෑ නෑ නෑ. දැන් ඒ කියන්නේ නැතිවීම කියන පැත්ත අත්දකින්න කෙනෙක් ඒක රූප කර්මස්ථානයකින් අත්දකින්නත් පුළුවන්, වේදනාවකින් අත්දකින්නත් පුළුවන්, චිත්තාන් පස්සනාවකදී අත්දකින්නත් පුළුවන්. එයා නැති වෙන පක්ෂය නැතිවීම නිරුද්ධ වීම තමයි ටිකක් මේ ප්‍රධාන කොට බලන්නේ. ඒක ඕන පැත්තකින් යාට වෙන්න පුළුවන්.
එහෙමයි සම්මත.
හොඳයි හොඳයි.
පොඩ්ඩක්
කිසි දෙනා සම්මත. තේරුවන් සන්නයි.
ධම්මික ආචාර්යපති මහත්මියට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්.
දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ ඔබට තෙරුවන් සරණයි.
ඔව්
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ උපදේශ අනුව මේ සෙමින් භාවනා කරගෙන යන කෙනෙක්.
ඔව්
මේ ස්වාමීන් වහන්සේ, මම වැඩිපුර සක්මන් භාවනාවත් ටිකක් පරයන්ක භාවනාවත් මේ දවස්වල වඩමින් ඉන්නවා. සක්මන් භාවනාවේදී මම ගෙදර ට්‍රයිකොලුවේ කරන්නේ. මට දැන් ඒක කරගෙන යද්දී ස්වාමීන් වහන්සේ සීතලත් තදගතියත් වැඩියෙන් දැනෙන්නේ. ඒක නිකන් ඒකාකාරී කියලා දැනෙනවනේ. සමහර වෙලාවට නිදිමත ගතිය හොත් දැනෙනවනේ මේ සක්මන් කරද්දී.
හරි. කිසි ප්‍රශ්නයක් නැහැ.
දැනගන්න ඕන පස්සේ.
හරි. යන විදිය හොඳයි. කලබල වෙන්න එපා. ඒ කියන්නේ අපි එහාට යනකොට අර දැන් මුලදී තිබිච්ච වගේ ඒ වෙන්වෙන් වශයෙන් පේන ගතිය අඩු වෙලා ඔය වගේ ඒකාකාරී ගතියකට එනවා. ඒ කියන්නේ දැන් මුලදී නම් වෙන්වෙන් වශයෙන් ඔක්කොම තේරුණා දැනුණා මේ ඒවා පොඩ පොඩ අඩු වෙලා දැන් නිකන් ඒකාකාරී. දැන් නිකන් හැමදාම දකපු දෙයම තමයි පේන්නේ. හැබැයි ඒවා ඒ දැන් කරන්න තියෙන එකම දේ භාවනාව දිගට කරන එක විතරයි කරන්න තියෙන්නේ. ලොකු ප්‍රබෝධයක්, එහෙම නැත්නම් ලොකු කලින් වගේ මහා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ ඒ වෙනුවට දැන් තියෙන නිකන් ඔය කරගෙන යන විදිහට නිකන් දිනචරියාව කරන්න. ඒ කියන්නේ හිතන්න දැන් ඉස්සෙල්ලා තමන් මේ අපි හිතමු පැය 3ක් භාවනා කරා නම් ඒ පැය 3 දෙකට කරන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ලොකු දෙයක් බල ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ
ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ
එද
අපි එදා මේ නිමිති එකල මේ එක් දින භාවනා වැඩසටහනට පැමිණලා එදා ගොඩක් සක්මන් භාවනාව කරා.
හරි.
ඒ කරලා සක්මන් මල්ුවේ තියෙන නාගහගාව ඉඳා පහසුවෙන් ඉඳ ටිකක් වෙලා පරයන්කේ වඩන්න කියලා වාඩි වුණා.
ඔව්.
මේ පෙන්නුනේම ආලෝකයේ විතරයි. ඉතින් ඒක කරදරයක් වගේ නිසා නවත්තලා නැවත සක්මන් කරා. එහෙම තුන් පාරක් විතර ට්‍රයි කරා පරයන්කේ නම් වඩන්න පුළුවන් වුණේම නැහැ. අර ආලෝකයක් පේන්නමයි ගත්තේ.
හරි. වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෑ නෑ ආලෝක සංඥාවක් එන්න පුළුවන්. ආනාපාන සතිය දිනු කරනකොට ඒබඳු ආලෝක සංඥාවක් දිනු වෙන්න පුළුවන්, වැඩෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක කරදරයක් කරගන්න එපා. ආලෝක සංඥාවක් එනවා නම් ඒක ආපු දෙන් අපිට තියෙන්නේ ඒක ඔය තියෙද්දි ආනාපානේ බලන්නයි තියෙන්නේ. ආනාපානේම විස්තර හොයන්න. මේක උණුසුම්ද, මේක සිසිල්ද, මේක මුලද, මැදද, අගද කියලා ඒ පැත්ත පොඩ්ඩක් දිනු කරන්න. එතකොට ඕක තිබුණයි කියලා වර්ධනයක් වෙන එකක් නෑ. අනිත් එක එළියේ දැන් මෑනියන්ට හුඟක්ම එළියේ ඔය කටයුත්ත කරද්දී ඕක එනවා නම් ඒක ටිකක් හුඟා දීප්තිමත් වැඩි නම් ඇතුළට ගිහිල්ලා භාවනා කරන්න. ඇතම් කෙනෙකුට ඕක හුඟා දීප්තිමත් වැඩි. එතකොට ටිකක් කරදරයි.
ඒක දීප්තිමත් වැඩි ස්වාමීනා. සර් තොරණක වගේ නිකන්.
ඔව් ඔව්. එහෙනම් ඇතුළේ භාවනා කරන්න ඒතෙන්දි ටිකක් ඕනේ නම් පොඩ්ඩක් නිකන් අඳුරු ස්ථානයක් තෝරගන්න. එතෙන්දි ආලෝකය ඒ තරම් එන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ ඕක දුර්වල යනවා. ඕක ටිකක් අඳුර වෙන තත්යකට නැත්තම් දීප්තිමත් බව අඩු වෙනවා ඒ වගේ තැනක කරොත්.
එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව අශෝක මහතාට ඉදපත් කරන්න
පුළුවන්.
තුනවන්
මම ඉස්සෙල්ලා ගමන් මේ පළවෙනි දවසේ ප්‍රශ්නේ අහන්නේ නමුත් මේ වැඩසටහන් වලට හොකන් දීලා තියෙනවා කොට දවස්පත් මගේ ගැටලුව ඉහත ඇසු ප්‍රශ්නයක් සම්බන්ධවයි. අභිත්‍ය සිත උපේක්ෂාවෙන් තැම්පත්ව සිටින විට අභිත්‍ය කැඩුණු කෑලි විදිහට දකින්නයි කියලා කිව්ව එක මහත්මයක් එන්නේ සම්බන්ධවයි මගේ ප්‍රශ්නේ. එහෙම අපි දකිනකොට ස්වාමීන් වහන්ස මේ අපිට පිළිබිඹු වෙන්නේ රූපය ඇති අනිමිත්‍ය ස්වභාවය, රූපන ස්වභාවය ඒක ඉස්මතු කර දීමත්.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒකේ රූපවල තියෙන කොයි රූපේත් තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් යෑමක් කියලා කියන්න පුළුවන්.
නැත්නම් මේවා ඇසට කියවන විදිහටනේ පතිත වෙන්නේ.
හ්ම්.
මේ රූපයක් ඇවිල්ලා ඒවා කිරණ සමූහයක්නේ. ඒ රූප චක්කු ප්‍රසාදයෙන් හින්දා හටගත් ඒ සමූහය අපි අර සම්මුතිය නිසා සමූහයක් විදිහට විද්‍ය දකින්නවාද? ඒ
නෑ, සම්මුතිය නිසා සමූහය එකක් විදිහට දකින්නේ. එකන අපේ තියෙන අවිද්‍යාව නිසා අපිට සමූහයක් වශයෙන් පේන්නේ නැහැ. අපි සමූහය ඝණයක් වශයෙන්, ඒකකයක් වශයෙන්, එකක් වශයෙන් දකින්නේ. නමුත් අපේ විපස්සනාව දිනු වෙන්න ඒ ඒකය, ඒ ඒකකය නැත්නම් ඒ ඝණය බිඳිලා ගිහිල්ලා දැන් ඝණය සමූහයක් වශයෙන් දකිනවා. ඒ කියන්නේ ඝන සංඥාව අයින් වෙලා රාශි සංඥාවක් පහළ වෙනවා. ඒතර ඔය රාශියෙත් එක එක කුඩා කුඩා ස්වභාවය නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් දකිනවා නම් අන්න එතනට භංගයක් කියලා කියන්න පුළුවන්. අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක දකින්න විතරයි තියෙන්නේ. විදර්ශනා කරනවා කියලා අලුතෙන් අපි ඒකේද අනිත්‍යයි නිට්ටයයි කියනෙම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි බොහොම සංසුන්ව ඒ අත්දැකීම විඳ ගන්නයි අවශ්‍ය වෙන්නේ. හිතට ඒ தත්ත්වය හොඳට තේරුම් ගන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හිතට පෙන්눔 කරලා දෙනවා මේ පේන දේ මොහොතකින් මොහොතක් පාසා නැති වෙලා යනවා. මොහොතක් පාසා නැති වෙලා යනවා කියන ඒ පාඩම හිතට ඉගෙන ගන්න අවස්ථාව සලස්සලා දෙන්නයි තියෙන්නේ. හොඳයි. තේරුවන් සන්නයි. අපි අවසාන ප්‍රශ්නයට යමු වෙනවා එහෙමනම්.
අන්මියුට් කරන්න පුළුවන් දැන් ඔබට මයික් එක.
ගරුතර ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ඉදිරිපත් කරන්න ඔබගේ පැණිය.
ඔව් ඇහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ දී උපදේශ අනුව කාලය තිස්සේ භාවනා කරගෙන යන කෙනෙක්. මේ මට මේ අවස්ථාව ගන්න හැටියක් මාරු වුණා මම මේ රෙජිස්ටර් එක නැහැ කියලා.
හරි.
මේ මම ඉදිරිසල මේක සම්බන්ධ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් මම ආනාපානය කරගෙන යනකොට ආනාපානය සිුම් වෙලා මේ ආනාපානෙ නොදෙනියනවා. ඊට පස්සේ කායත් ක්‍රමක්‍රමෙන් නොදෙනෙ ගිහිල්ලා සිතුවිලිත් නැතර වෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ අනුසුද්ධ භාවයේ විනාඩි 40ක් වගේ දැන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඔබ වහන්සේ මට උපදෙස් දුන්නා එහෙම ඉන්නකොට මේ සමාධිය ගැඹුරු සමාධියක් යන්න එපා. මේ සැකල්තු කරන්න කියලා එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ නැවත ටික ටික සිතුවිලි එනවා. ඒවා ඉතින් එනවා යනවා කියන එක එනවා ඒ වගේම ඒවා නැති වී යනවා ඒවට මේ අනුග්‍රහයක් දක්වන්නේ සවනස මෙහෙම තමයි භාවනා කරගෙන යන්නේ. සමහරක් වෙලාවට ධර්ම කරුණුත් සමහරක් වෙලාවට මේ වෙලාවෙ වැටෙන වෙලාවලුත් තියෙනවා. සවනස තව දුරටත්තර භාවනාව කරගෙන යන්න කියන්නේ මේ වෙලාවේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් මට තව දුරටත් භාවනා කරගෙන යන්න වහන්සේගේ උපදේශක් බලාපොරොත්තු වෙනවා.
හරි. ඇත්තටම දැන් ඔව් ඒක තමයි. දැන් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. ඕකම ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ක්‍රමයේ වශයෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ. ක්‍රමයේ වශයෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔය දේ තව තව බහුලීකృత වෙන්න දෙන්න. තව තව බහුලීකృత වෙන්න දෙන්න ඕකම තව ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. වෙනසක් කරන්න ඕම නැහැ. සල්නත
දැන් අර මම කියන එක නැහැ කියන එක වගේ ඒ වගේ දේවලුත් තේරෙන වෙලාවට
කියන ජරායි
හිතවිලි එන්න ගන්නකොට හිතෙනවා ආයි මේ මම කියන කෙනා එනවා නේද කියලා වගේ දේවල් හිතෙනවා.
කමක් නැහැ. එන්න දිදී අතහරින්න. එන්න දිදී ඒක තේරුම් ගන්න මේවා ඇවිල්ලා ඉන්න එන ඒවා නෙමෙයි. මේවා ඇවිල්ලා යන්න එන ඒවා. ඒ නිසා අපි තමයි මේගොල්ලන්ට තේපැන් සංග්‍රහ පවත්වලා ඉන්න තලස්සන්නේ. ඒ නිසා තේපැන් සංග්‍රහ පවත්වන එක නැවැත්තුවා නම් අපිට පුළුවන් ඒගොල්ලන්ට යන්න දෙන්න. ඒ නිසා ඒවා අපිට ඒ කියන්නේ ඕව හරහාමයි අපි ඒක තේරුම් ගන්නෙ. දැන් ඔය ටික ඔය අත්දැකීම ලැබුණේ නැත්නම් අපිට ඕක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔය වෙන්න දෙනකොට අන්න අපි ඉගෙන ගන්නවා දැන් කොහොමද මේකත් එක්ක කටයුතු කරන්නේ? මේකත් එක්ක වාසය කරන්නේ කොහොමද? මේවා යන්න ඉඩ දෙන්නේ කොහොමද කියලා ඒක තේරුම් ගන්නකොට අන්න ඒක යන්න අපිට ඉඩ සලස්සන්න පුළුවන්. ඒ අනුව මේකේ අනිත්‍යත්වය තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසා කරගෙන යන විදිහ හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්. එහෙමනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවක් සවන් දීමේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.